කියන්නේ ඔබතුමා ඉන්නවා වගේ පේනවා.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි නවීන මහත්මිය. ඔබතුමාට ඇහෙනවා නේද? කතාකට වෙනවා.
ඇහෙනවායි.
නවීන මහත්මයා මේ ඔබතුමා අද සාකච්ඡාව ආරම්භ කරන්න කියලා සිටිනවා. බොහොම පින් අද මේ අමතර සාකච්ඡාව මේ ඔබතුමා කැමති වුණාට. හොඳමයි නවීන මහත්මයා, එහෙනම් තෙරුවන් සරණයි.
එරුවන් සරණයි. කාට හරි මොනවා හරි අහන්න තියෙනවද?
සර් මට පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා, මම ඒක මුලින්ම අහන්නද?
අහන්න අහන්න.
සර්ගේ දේශනාව සර් මම ඇහුවා. එතනදී අර ජාතිපත්‍ය ජරා මරණ විස්තර කරන එක සම්බන්ධක. එතකොට මේ මරණය කියන එකත් උපද්දවගත් දෙයක්. මරණය කියන්නේ ඇත්තටම ජාති ධර්මයක්. අපි මෝඩකමටම සකස් කරගෙන මේ විඳින දෙයක්. දැන් කෙනෙක් ජීවත් වෙලා ඉද්දි වුණත් මට මරණ දුක විඳ හැකි. මේ ඒක මෝඩ මේ ඒකත් උපදවාගෙන සකස් කරගෙන විඳින දුකක් කියන තැන මට තේරුණාට මට තව පොඩි ගැටලුවක් ආවස. දැන් මේ පටිච්ච සමුප්පාදයේ අංග 12ම ගැලපෙන්න ඕනනේ. දැන් ඕනම දෙයක් මෝඩකමට උපද්දව ගත්තා නම් මේ අංග 12ම විද්‍යමාන වෙන්න ඕන නිස. එතකොටස මට ආපු ප්‍රශ්න දැන් මම රුවන්වැලි සෑය දකිනවා. එතකොට ඇත්තදම දකිනවා කියන එක වෙනවා, ඒක සත්‍යයක්. හැබැයි දකින්න තැනක් කියන එකක් පිළිගන්න බෑ මට. දකින්න තැනක් මෙතනක් පිළිගපු ගණන් තමයි අතනක දෙයක් කියලා බාහිර වෙන්නේ. එතකොට අතන මෙතන දෙකම සකස් කර ගැනීමක් මෝඩකම මතමයි. හැබැයි මට පේනවයි කියන තැන සත්‍යය. නමුත් දැන් මට මේ ටික ගලප ගන්න පුළුවන් වුණාට මේ උදාහරණෙදී මේ කාලපරතරයක් යෙදෙන්නේ නැතුව මේ අංග 12ම විද්‍යමාන වෙනවා නම් සර් මට ජරා මරණ ශෝක පරිදේව දෝමනස්ස කියන ටික ගලප ගන්න බැරි වුණා. ඇයි සර්? එතකොට බුදුහාමුදුරුවෝ මේ පටිච්චසමුප්පාද අංග 12ෙහිදී අනුවණක මේ සකස් කිරීමක් කියන තැන අහුවෙද්දී මේ සකස් කිරීමේ දුක කියන තැන දුෂ්ට කරද්දී මට ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස කියලා වචන ගොඩාක් ඇයි බුදුහාමුදුරුව මේ යොදාගත්තේ කියන එක මට ගල්ප ගන්න බැරි වුණා. මේ අනේ සර් මට මේක කරුණා කරලා පැහැදිලි කරලා දෙන්න. අනේ අනන්ත අප්‍රමාණ වාරයක් සර්ට පින් සිද්ධ වේවා.
අව දැන් එක හොඳයි ප්‍රශ්නේ. ඒ දැන් ඒ පටිච්ච සමුප්පාදයේ අංග ඔක්කොම ඔතන තිබුණාට දැන් අපිට පේනවද? පේනවද කියන්නේ උකාර ගොඩක් ඒවා ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ. අපිට මූලිකව දැන් මොනවා හරි තිබුණොත් ප්‍රශ්නයක් තිබුණොත් නේ හොයාගෙන යන්නේ. අපට ප්‍රකට වෙන්නේ සාමාන්‍ය ලෝකෙට අයිති දුක කියන එක. ඒක හොයාගෙන යනකොට තමයි අනිත්ංග, ඒ කියන්නේ හොයන කෙනෙකුට විද්‍යමාන වෙනවා, ඒ බලන කෙනෙකුට. දැන් කොහෙත් නෑ, දැන් අවිද්‍යාව කියන එක කොහොමත් විද්‍යමාන නෑනේ පටන් ගන්නකොට. ඊළඟට සංඛාර කියන එකත් විද්‍යමාන නැහැ. ඒ බලන කෙනාට නුවණට තමයි ඒ ටික අහුවෙන්නේ. ඒ බලන කෙනාට කියන්නේ ඕක. දැන් අර දැන් බුදුරජාණන් වහන්සේ ඔය ඒ සූත්‍රවල පෙන්නන්නේ දුක මොකක් නිසාද කියන කොටයි වැටහුණා කියන්නේ ජාති ප්‍රත්‍යයෙන්. ජාති පත්‍ය ජරා මරණ. ඔය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස සේරම ටික දානවනේ අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන එකට. ඒකේ දැන් තේරුම් ගන්න ඕන අප දුකට දුක්ඛේ ඥානය නැහැ කියන එක. දුක පිරිසිඳ දැකලා නැහැ. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ සත්‍යය දුක්ඛේ අඥාන. දුක කියන එක තේරුම් ගත්තනම් දැක්කනම් උපමාව දෙන්නේ තවත් මොහොතක්වත් සමා වෙන්නේ නැහැ හිසගෙන ගත්ත කෙනෙක් එගිනි නිවන ලෙස මේකෙන් දේරෙන්න කියලා. ඒ දුක කියන එක සාමාන්‍ය මනසකට තේන්නේ නැහැ. අපි දන්න දුකක් තියෙනවා ඒක අර සැපට සාපේක්ෂව නැත්නම් සාපේක්ෂක දුක පුද්ගලයා අනුව ගිය දුක. මේක ඒ කියන්නේ පුද්ගලයෙකුට සාපේක්ෂ දුක නෙවෙයි මේ කියන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියනකොට ඒක පොදු ධර්මතාවයක්. ඒ කියන්නේ අපි දැන් ඔය කතා කරන ටික දැන් කෙනෙකුට අදාළයි නේ. එහෙම නැත්නම් සමහරවිට මනුෂ්‍ය ලෝකෙට විතරක් අදාළයි. දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වගේ වෙනකොට දැන් අපිට හිතෙනවා ඔය සමහර ඒවා යෙදෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම ධර්මතාවයක් නෙමෙයි මේ දුක්ඛ ආර්ය සත්‍ය පිස්සෙක් තලයටම පොදු ධර්මතාවයක් වෙනවා. ඒකට මේ දුක පිරිසිඳ දකින්නවා කියන්නේ ඒ මොනවා හරි ලෝකෙට අයිති ස්වභාවයක් නම් ඒකමයි දුක. ලෝකය නම් දුක. ලෝකේ පවතින්නේ දුක මත කියන්නේ. ඒක කෙනෙකුට සාමාන්‍යයෙන් තේන එකක් නෙවෙයි. ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය තුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රෙදිම පෙන්නනවානේ. ඒ අවබෝධ වෙන්නේ දැන් දුක කියන එක මොකද්ද කියලා තමයි දන්න මට්ටමින් හරි පටන්ගෙන බැලුවොත් මේ දුක ජාතිය මතමයි. ජාති කියන්නේ ජාති පත්‍ය ජරා මරණං කියනකොට ඒ දෙක වෙන් කරන්න බෑ. ඒ වෙන් කරන්න බැරි සම්බන්ධය තමයි ඔය පටිච්ච සමුප්පන්න ස්වභාවය. පත්‍ය කියන එකයි නිරෝධා කියන එක. ඊළාට ජාති යම් මොකක් නිසාද කියලා නුවණින් හොයන කෙනාට තමයි අහුවෙන්නේ බව කියලා. ඒත් බවයි ජාති වෙන් කරන්න බෑ. එතනක් තියෙනවා පත්‍යා නිරෝධා කියන සම්බන්ධය. ඒ වගේ බව කියන එකට උපාදාන ගත්තොත් ඒ දෙක අතර මෙන්න මෙහෙම ප්‍රත්‍යুৎপন্ন සම්බන්ධයක් තියෙනවා. يعني සත්‍යයෙන් උපන් කියන මේ සත්‍යයෙන් උපන් නැත්නම් ඒ පටිච්ච සම්පන්න කියන එක තමයි ධර්මතාවය දකින්න ඕන එක. දුක කියලා වෙනම හොයන්න ගියාට ඒක අහුවෙන්නේ නැහැ. ඒක හොයනකොට පේනවා මේ ප්‍රශ්නෙම වැරද්දක් තියෙනවා කියලා. ජාතිය මොකද්ද කියලා වෙනම හොයන්න ගියාට කවදාවත් ජාතිය කියන්නේ මොකද්ද කියන එකක් අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ වාගෙන යනකොටයි පේන්නේ එහෙම හම්බ වෙන්නේ නැහැ කියලා. දැන් මුලින් අපිට පටන් ගන්නකොට ඒක අපි මොකක් හරි ඒකට සංකල්පයක් හදාගෙන ඉන්නේ මේ කියන්නේ මේක කියලා. ඒ සංකල්පයක් හදුවා කියනකොටම පේනවනේ පුද්ගලයාත් එතන ඉන්නවා කියන එක. ඒකට ඒ දෙයක් කළා කිව්වත් පුද්ගලයා ඉන්නවා කිව්වත් දෙකම එකයි. ඒකෙදි තේරුම් ගන්න ඒ දෙකම ඒ කියන්නේ නොදන්න කමටම අහන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නේම වැරද්දක් තියෙනවා. ඔවා වෙන වෙනම හොයන්න යන එක. ඒ ඔතන පච්චයා කියන පැත්තෙන් තමයි මේක මේ නුවණින් හොයනවනම් ඒ පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒවා එකකට එකක් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. අපි පටන් ගන්නෙම වෙන් කරලා මේක ජාතිය එකක් දුක තව එකක්. ඒ වෙන් කිරීම තනිකරම මේ ලෝකෙට අයිති ස්වභාවයක්. ලෝකෝත්තර දර්ශනයට එනකොට පච්චුප්පන්න සම්බන්ධය දකින්න ඕනේ. ඒ සම්බන්ධය දකිනකොට නුවණක් එනවා. අර ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒකට මේ නහෝති කියන්නේ අනුත්පාද ස්වභාවයක් නේ. නහෝති එහෙම ස්වභාවයක් නේද අපි මේ මෝඩකම මත උපද්දගෙන කතා කරන්නේ. අර වතුරේ ඉන්න බල්ලගේ උපමාව සිහි කරගන්න. දැන් බල්ලා වතුරේ බල්ලෙක් ගැන හිතන්නේ කියන්නේ ක්‍රියා කරන්නේ තීරම බල්ලෙක්ව උපද්ද ගැනීම මතනේ. ඒ උපද්ද ගැනීම මෝඩකම මත නේද? දැන් අපි දන්නවනේ වතුරේ කොහොමවත් බල්ලෙක් පිටිටලම නැති යෙදෙන්නම නැති ස්වභාවයක් කියලා අනුස්පාද ස්වභාවයක් කියලා. කොටන්නේ හදාගත්තු බල්ලා ගැන එක එක විස්තර කරන්න පුළුවන්. එතකොට මේ විස්තරේ අපිට අහුවෙන්නේ ලෝකෙට ඇවිත්ී දේවල්මයි. يعني දැන් ඔහොම පේන්නේ බල්ලෙක් කියනකොට ලෝකෙට ඇවිත්ී දෙයක් නේ. ඔය බල්ලා හැදිලා තියෙන්නේ කැස්ලොම් නියදත් වලින් කියනකොට ආයේ ලෝකෙට ඇවිත්ී යන්නේ. ඉතී කැස්ලොම් හැදිලා තියෙන්නේ සතර මහා ධාතු වලින් කියනකොට ඒත් ලෝකෙට ඇවිත්ී. ඔය බල්ලා සිල්වත් බල්ලෙක් නැත්නම් හොරේ. ඔය ඕන පැත්තකින් කතා කරද්දී ඒ බල්ලා ගැන එක එක දේවල් කතා කරන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ දේවල් ගොඩක් තමයි ඇත්තටම ඔය දෙයක් කරගත්තහම. එනේ දෙයක් කියලා පනවන්නවත් බැරි වෙනක දෙයක් පනවගෙන ඒක ගැන කතා කරනවා. ජාති දකින්න ඕන ඒකත් පටිච්ච සමුප්පන්නයි සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන ධර්මතාවය අපි අර ලෝකෙට ඇති විදිහට ඕක විස්තර කරන්න හැදුවට තේරුම් ගන්න මේ ලෝකය කියන්නේම අවිද්‍යාව මත අවිද්‍යාවමයි නොදන්න කමමයි ඒ නොදන්න කමේ ඉන්න කෙනාට ඒක වැරදි කියලා පෙන්වන්න මොකක් හරි විදිහකට ඒක තේරුම් ගන්න වෙනවනේ. ඒ මූලික මට්ටමේදී තමයි ඔව දේවල් විදිහට අහුවෙලා ඒව අතර මෙහෙම මෙහෙම සම්බන්ධයක් මේක නැත්තම් මේක නෑ කියනවා වගේ මේ ලෝකෙට අයිතිකත්වයෙන් කතා කරන්නේ. ඕකේ සම්පූර්ණ දැක්ම එන්නේ අර කියන්නේ හත ගන්න හැටි විතරක් නෙවෙයි නිරෝධ වෙන හැටි ඒ දෙකම එකට එනකොට. සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී ළඟට කියනවානේ සමුදේ වය ධම්මානුපස්සී කියලා. ඒක සමුදේ වය එකට කියන්නේ එතන ඥාන හතරම යෙදෙනවා. ඥාන හත කියන්නේ දුක්ඛේ ඥානං සමුදේ ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. අනේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය දැක්කා කියන්නේ ওই ඥාන හතර යෙදෙනවා. ඉතින් ඒකෙදී අර මේ නිරෝධන සානුපාද ස්වභාවයක්මනේ මේ මෝඩකම මත උපද්දගෙන ඒක ගැන කතා කරන්නේ ඒක දෙයක් කරලා අරන්නේ කතා කරන්නේ ඒ නිසා ඔය මොනවා හරි අපි ඒ දේ වෙන් කරගන්න ගියොත් ඒ ලෝකෙට අහු වෙනවමයි ඒකයි ඔය මේක ප්‍රත්‍යයෙන් මේක කියන ස්වභාවයෙන් බැලුවොත් අර මේ පච්චුප්පන්න ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. පච්චුප්පන්න ස්වභාවය තමයි ධර්මතාවය දකින්න පුළුවන් වෙන්නේ. හරි. ඒකේ පැහැදිලිව තියෙන එකක් ගැන වෙනම අහනකොටම ඒ ප්‍රශ්නේ වැරදි. ඒක කාටද කියන කොටත් ඒ ප්‍රශ්නේ වැරදි කියන එක. ඒ අවිද්‍යා පත්‍ය සූත්‍රය කියලා තියෙනවා. ඒ සූත්‍රේ මේක පැහැදිලිව පෙන්නනවා. පැහැදිලි වුණාද? තෙරුවන් සරණයි.
සර් ඒක තවදුරටත් විමසලා බලන්න ඕනේ සර් කියන විදිහට ප්‍රශ්නේ අහද්දිම මේ පැත්තේ මේ අහන කෙනාගේ පැත්තේ සංඥාවේ හරි ඒකේ අඩුවක් ඉඳලා මොනකම ඉඳා කියන එක තේරෙනවා මම මේ මම තවදුරටත් ඒක හිතලා බලන්න ඕනේ මේ වැරද්දක් තියෙනවා කියලා තේරෙනවා මේ මෙහි සර් දැන් අපි බාහිර දෙයකින් අත්වන දෙයක් මෙතන මම කියන තැනින් තමයි සර් අපි මුලින්ම පටන් ගන්නෙ මුලින්ම එහෙම පටන් ගත්තට සර් සංස්කාරය කියන එක අහු වෙනවනේ මේ කියන්නේ මොඩකමට මේ සකස් කරා මේක මොකටක්වත් බාහිර පැවැත්මක් දෙන්න නිත්‍ය කරන්න බෑ කියන තැන බාහිරෙන් මිදුනට මේ මේ මනස වගේ තියෙන තැනකින් අපි තාම අහු වෙන එකක් තියෙනවා. එතකොට මට තව ආපු ප්‍රශ්නයක් තමයි දැන් මම මේ ඔස්සේම මම පොඩ්ඩක් ප්‍රායෝගිකව කර කර ආයේ හිතුවා පොඩ්ඩක් සමාධියක් වගේ වදන විට එතකොට එකම අරමුණකට නැවත නැවත හිත ගන්න විස්ගද්දී ඇත්තටම මේ ඒ අරමුණ දැනීම මත හිත තියාගෙන ඒ අරමුණටම නැවත නැවත ගද්දී ඇත්තටම බාහිර දෙයක් කියන එකෙන් බාහිර දෙයින් මිදුණත් මෙතනක් මෙතනින් සකස් කිරීමක් කියන තැනක් අහු වෙනානේ. එතකොට මෙතන කියන තැන නියෝජනය වෙන්නේ මනසද? එතකොට මනස කියලා නියෝජනය වුණ ගමන් ඇත්තටම මම පිහිටලා නමුත් මේකත් සකස් මෝඩකමින් සකස් කෙරු සැහැල්ලුව සතුට සමාධියේන සැහැල්ලුව සතුට ප්‍රීතිය වුණත් සකස් කර ගැනීමක් කියන තැන මේ මත් දකිද්දි මේ අර සැහැල්ලුව සතුට කියන එකත් දිය වෙලා යනවා වගේ එකක් මට මේක කියලා වචනවලට දාන්න අමාරු. එහෙම එකක්ත් තේරෙනවා. නමුත් දැන් ඒ ප්‍රශ්නේ දිත් මට ආයෙ පැන නැග්ගා මේ ඔය තියෙන ජාති ජරා මරණ ශෝක දුක්ඛ දෝමනස් ඇයි බුදුහාමුදුරුවෝ දැන්නේ මේ සමාධිය කියන තැනදී සැප සහල්ලුව කියන වචන ටික සුට්ටක්වත් ගෑවිලා නැත්තේ ඇයි ගගා ප්‍රශ්නයක් ආවා. ඒ හින්දමයි මම අර අනිත් උදාහරණෙන් සරට ඇහුවේ. මම දන්නේ මේක මම දැන් මේකෙන් තේරුම් ගත්තේ තවදුරටත් කායානුපස්සනාව වඩාගෙන ඉන්න කලින් පටන් අරගෙන මේක ප්‍රගුණ කිරීම තමා කරන්න තියෙන්නේ කියන එකට තමයි මම ආවේ. මොකද අපි තාම දුක් හරියට දැක්කේ නෑ කියන තැන නම් මට තේරෙනවා. ගොඩක් ඉන් සිද්ධ වෙනවා සර්. තේරුවන් සරණ.
ඔව්. ඒ හිත එක අරමුණකට එකඟ වෙනකොට ඇත්තටම දැනෙනවා. ඒ කියන්නේ ප්‍රීතියක්, සුඛයක් ඒවත් කියලාම තියෙනවනේ. ඒ සැහැල්ලු බවක් ඊළඟට ඒකාග්‍රතාවයේ උපේක්ෂා ගතිය ඔය වගේ දේවල් අත්දකින්න පුළුවන් ඒ චිත්ත ඒකාග්‍රතාවය තුළ. ඒ චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ අර කියපු විදිහටම කිසියම් අරමුණකට හිත යොමු කරගෙන ඉන්නේ. අනිත් ඒවට දුවන්න නොදී ඒ දුවන එක ටික ටික අඩු වෙලා ගිහිල්ලා එක අරමුණකම හිත පිහිටලා හිටිනවා. ඒක තමයි සමාධිය කියන්නේ. ඒ සමාධිමත් හිතේ තියෙන වටිනකම තමයි අපේ නිවැරණ ටික යටපත් කරලා දෙනවා. එහෙනම්දා ඒ සමාධිය කරන්න එපා කියන එකට යන්න එපා. සමාධිය පුළුවන් තරම් වඩන්න ඒක උදව් වෙනවා. මොකද නිවැරණ ගොඩේ ඉන්නකොට ධර්ම දකින්න බෑ. ධර්ම දැකීමේ හැකියාව ආවරණය වෙනවා. නිවැරණ යටපත් වුණ මනසකට තමයි ධර්ම දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒ සමාධිය මේ ලෝකෝත්තර දර්ශනය නෙමෙයි කියලා ඒක අතාරින්න කියලා නෑ. සමාධිය වඩන්න ඕන. ඒකට උත්සාහ ගන්න. ඒක හොඳයි. ඒ වුණාට ඒ කිව්වා වගේ යන්න එතනක් තියෙන්නේ දුක කියන එක තමයි ඒ ආර්ය සත්‍යයේ තියෙන්නේ. මොන ධානයේ හිටියත් රූපාවචර විතරනේ අරූපාවචර මට්ටමේ හිටියත් අර දුක්ඛ ආර්ය සත්‍ය කියන එකෙන් මිදිලා නැහැ. ඒකෙන් තේරුම් ගන්න තේමේ කයට හරි මනසට හරි දැනෙන ස්වභාවයන් නෙවෙයි ඔය දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ. මේ දැන් ඒවට දැනෙනවා කියන්නේ ආයතන වලින් අහුවෙනවා කියන එකනේ. ඒකට මේ ආයතන හයම ඉක්මවාන දැක්මකට තමයි මේ ඥාන හතර පිහිටන්නේ. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං කියන හතර පිහිටන්නේ ආයතන හයම ඉක්මවාන දැක්මකට. එක් ආයතනයකට හරි අහු වෙනව නම් දැන් මනසට හරි ඒක ගෝචරයි කියන්නේ ආපහු ලෝකෙට අහු වුණා කියන එක. ආයතන හය අයිති මායතනේ. ඒක මනසත් ආයතනය. ඒක මනසට හරි මේක දැනෙනවා නැත්නම් මෙහෙම හිතුවා කියනකොට ආපහු ඒ දුකම තමයි දුක්ඛ ආර්ය සත්‍යමයි නැත්නම් ලෝකෙමයි එහෙම නැත්නම් සත්‍යය. සමිද්දි සූත්‍ර වලින් ලෝකය කිව්වත් දුක කිව්වත් සත්‍යය මායය මේ සියරම එකමයි ආයතන ඇති කල්ලි. දැන් අපි ඔය ආයතන ඉක්මායන දැක්මක් තමයි මේ මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ. ආයතන හයමයි ලෝකේ. ආයතන හය කියනකොට ඒකේ අර ආයතන වලට අරමුණු වෙන පැත්ත විතරක් නෙමෙයි ඒකත් ලෝකේ තමයි. ඒ අරමුණු ගන්න ගතියම අජත්ත පැත්ත. අරමුණක් ගන්න ගතියම. ඒක අර මෙතන කිව්වේ ඒක සංඛාර ගතියක් කියලා. ඒ සංඛාර ගතියම එතන තියෙනවා පංච උපාදානස්කන්ධේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්වභාව ටික. ඒකට ඒ ස්වභාව කියනකොට මේ රූපය දෙයක් කරලා නෙමෙයි උප්පණේ අර්ථෙන් රූපේ. ඒ ගතිය. ඒ ගතියම සකස් වෙන ගතියම රූපේ සකස් වෙන ගතියම තමයි රූපණේ. අත් වේදනාව කියලා දෙයක් නෙමෙයි වේදනාව සකස් වෙන ගතිය. සංඥාව කියලා දෙයක් නෙවෙයි සංඥාව සකස් වෙන ගතිය. නෝ ඒ දිහට සංකාරය සකස් වෙන ගතිය. විඥානයේ සකස් වෙන ගතිය. නෝ ඒ ඔන්නඔක තමයි ඒ සංකාර රූපන් රූපත්තය සංකතං අභිසංකරං තීති සංකාරෝ කියන වගේ ඒ පහටම එක කියනවනේ. කොට යන්නේ සංඛාර ගතිය ඔය පහේම ඒ ගතියමයි. ඒ පහ වෙන්නේ ඒකමයි පංච උපාදානස්කන්ධේ නැත්නම් ලෝකේ නැත්නම් දුක. හොඳ ඔය දුකට අර ගැඹුරු අර්ථයක් එනවා එතකොට. දැන් අර ඉස්සෙල්ලා අහපු අර පටිච්ච සමුප්පාදේ මේ ජරා මරණ කියන්නේ මොකද්ද නැත්නම් ජාතිය කියන්නේ මොකද්ද භව කියන්නේ මොකද්ද එහෙම වෙන වෙනම හොයනවට වඩා ඒවා එක එකක් ඔය සංඛාර ගතියක්. එනේ සංඛාර සකස් වෙන ගතිය. ප්‍රත්‍යুৎপন্ন ගතිය. මේ පච්චුප්පන්න ගතියයි දකින්න ඕනේ. මේ පච්චුප්පන්න ගතිය තේරුම් ගන්නකොට අනේ ඒ ක්‍රියා ස්වභාවයේ තියෙන අර කියන ඒ පටිච්ච සමුප්පන්න ඒ කියන්නේ ඉදප්පච්චේතාවයේ තියෙන ලක්ෂණ හතර. නස්මින් සති ඉදං හොති නස්ස උප්පාදයි ඉදං පජ්ජති. මස්මින් අසති දන්න හොති මස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති කියන ඒ හතරම එතන එකට යෙදිලා තියෙනවා. එක එකක් වෙනම නෙවෙයි. ඒ හතරම එකට යෙදිලා ඒකයි ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවය කියන්නේ ඒ පටිච්ච සමුප්පන්න න්‍යාය. අන්න ඒක දකින්න වෙනවා. ඒක දැක්කොත් තමයි දහම දැක්කා වෙන්නේ. කියන්නේ ඥාන හතර පහළ වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. එතන සර් කියද්දි පළවෙනි ප්‍රශ්නෙටත් උත්තරේ ආවා වගේ හිතෙනවා. සියල්ලම අනුවනකමින් කුමක් හෝ උපද්දව ගත්තනම් සියල්ලම සංඛාර ගතිය කියන්නේ ශෝක පරිදේ විතරක් නෙමෙයි මෝඩකමින් ඕනෑම දෙයක් උපදවා ගත්තොත් ඒක සංඛාරයක්මයි ඒකත් නිතරම මෝඩකම මතමයි මේ සකස් කිරීමත් නිදීම දෙන්න ඕනේ ඊට එහාට යනවා නම් ගන්න ඕන ගතිය වගේ තමයි මට තේරෙන්නේ. අපිට තව දුරටත් ප්‍රශ්නකුත් තියෙනවා අනිත් පැයට ප්‍රශ්න අහලා ඉවරනාට පස්සේ වගේ මං නම් වෙලාව තිබ්බොත්
හොඳයි. ඊතරවන් සරණයි සංසය මොකද්ද කියන්න හැදුවා නේද?
ඊතරවන් සරණයි මහත්තයා. එතන කී අර මේ දැන් අර මාත්මියගේ අර ප්‍රශ්නේ ඔබතුම දැන් ඕක මේ අර්ථකථනය කරනකොට එතන අපි දැන් ජාති ජරා මරණ ශෝක පරිදේව මේ ඔක්කොම අර ජාතිය නිසා හත ගන්නා ඵලයක් වශයෙන්ද එතන ගොඩනැගි ඒක ඵලයක් වශයෙන් නේද එතන එහෙම තමයි මට හිතෙන විදිහට ඒක
ඔව් අපිට අහුවෙන්නේ ඵලය කියන්නේ දෙය. එතකොට ඒ දෙයක් කියලා ගැනීමම වැරදි කියන එක තේරුම් ගන්න ඕන. ඒක වෙන් කරලා ගත්තු ගමන් අර ඒක මොකද්ද කියලා අහන්නේ. ඒක දෙයක් වෙලා තාන්නේ. එතකොට එතනම ප්‍රශ්නේ වැරදි. දෙයක් වුණ ගමන් ඒ දේ තියනවා කෙනක් ඉන්නවා. එයක් කියන තැනම කෙනා ඉන්නවා කාටද මේක මේක කියනකොටම කාටද මේක කියන එක එදිලා ඉවරයි කවුද කියන එක ඒකට ඒ ඵලය මිසක් ඒක සකස් වෙන ස්වභාවය නෙවෙයි සකස් වෙන ස්වභාවය සකස් වෙන ගතිය තමයි මේ සංඛාර සංස්කරණය වෙන ගතිය ඒ දෙයක් වෙනකොටම දේවල් පහක් ඉපදිලා රූප වේදනා සංඥා සංකාර විඥාන ඒකත් අපි දෙයක් කරගන්නා ඒකෙත් අර සංස්කරණය කියන ඒ ක්‍රියා ස්වභාවය තමයි ඒකෙත් ඒ ක්‍රියා ස්වභාවෙත් මෙන්න මේ පටිච්ච සමුප්පන්න ලක්ෂණය ප්‍රත්‍යුප්පන්න කියන එක ප්‍රත්‍යයෙන් උපන් ස්වභාවය පච්චුප්පන්න ගතිය තමයි මේ ක්‍රියාව ක්‍රියාවලිය නැත්නම් පටිච්ච සමුප්පන්න බව කියන එක ඒක තුලත් මෙන්න මේ හතර ආකාරي ඒකමයි මේ හතර ආකාරي කියන්නේ නස්මින් සති ඉදං හොති නස්සුප්පාදයි ඉදං හොති නස්මින් අසති ඉදං නහොති නස්සන් ඊතෝදා ඉදං නිරුද්ධති කියන ධර්මතාවය
ඇත්තරාලි මහත්මයාට පටිච්ච සමුප්පාදය කියන එකක් මේ අපි මේ අවිද්‍යාව මත ගොන්නාගත්තු දෙයක් නේද? ඒ කියන්නේ අවිද්‍යාව නිරෝධ වුන තැන පටිච්චසමුප්පාදයක් කියන අපිට. يعني කතා කරන්නේ නැහැ. නමුත් අපිට පටිච්චසමුප්පාදය අවශ්‍යයි. නැත්නම් මේක අවබෝධ කරගන්න බැහැ. නමුත් අපි අර පටිච්චසමුප්පාදයේ අංග 11ට වඩා අපි අවධානය යොමු කරනොත් මේ අංග 11 හටගන්නේ කොහොමද කියන ස්වභාවය නේද? එතකොට එතනින් මේ පරිසම්පාලි හරි පැත්තට එන්නේ කියන්නේ මේ තමා තුළ හදම උපතුමා ඇතිලා ලැබුණ වචනයක් කිව්වා මේ අර සජ්ජෝ සමන්නාහාරෝ කියන්නේ දැන් ඒකත් රජ්ජත් බහිද්ද දෙකම තමා තුළ හටගන්න දෙයක්නේ ඔන්න ඔතනම තමයි ඔය සජ්ජෝ සමන්නාහාරෝ කියන එක තියෙන්නේ දැන් ඔය එහෙමද තේරෙන්නේ
ඔව් ඒක ඔය තමා තුල හට ගන්න කිව්වහන් ඒ තමා තුල කියන තැනත් මෙන්න මේ
තරක් කරන මම
කියවිවා නමුත් ඒ හටගත්තු දේ ගැන නෙමෙයි හට ගන්න ස්වභාවය කියන ඒ ක්‍රියාවලියක් තියෙනවා
එහෙමයි
ඒ කියාවලිය තනි එකකින් කතා කරන්න බෑ. ඒ කියන්නේ තනි එකක් කරපු ගමන් ඔබ දෙයක් වෙලානේ. දෙයක් පිළිතෝලන්නේ. ඒ දෙයක් වෙන් කරපු ගමන් ඒ තැනම වැරද්දක් තියෙනවා. ඒ ප්‍රශ්නෙම වැරදි. ඒ කියන්නේ දැන් ඔන්න වතුරේ බල්ලා කියන එක දෙයක් කරලා වෙන් කරපු ගමන් ඒ හැදෙන විදිහ නැතුව ඒක වැරදි. ඒක දෙයක් කරලා කතා කරන තාක්කල් ඒ මුලාවමයි.
ඔව් ඒක පළේ.
දැන් එතන අපි ඒ බල්ලා සකස් වෙන ස්වභාවය දැකීමනේ ප්‍රඥාව වෙන්න
ඕනේ.
ඔව්. සකස් වෙන ස්වභාවය කියන එකේ තියෙනවා සකස් වෙන ස්වභාවයයි සකස් නොවන ස්වභාවයයි කියලා දෙකක්. ඒක නුවන්ට අහු වෙනවා.
ඒ සකස් වෙන ස්වභාවයයි සකස් නොවන ස්වභාවයයි නෙවෙයි හැබැයි මේ Nirodha කියන්නේ. ඒ කියන්නේ ඒ දෙක අන්ත දෙකක් වශයෙන් දෙන්නේ නේද? සකස් වෙන ස්වභාවය සකස් නොවන ස්වභාවයත් නෙවෙයි Nirodha කියන්නේ.
ඒ දෙක දැකීම තුල අන්ත දෙකක් අයින් වෙනවා. නැත යනන්තේ නැත යනන්. කියන ස්වභාවය රට අන්ත දෙක ඒ කියන්නේ සමුදය දකිනකොට නැත නැති එක අයින් වෙනවා නිරෝධය දකිනකොට අත්ති කියන එක අයින් වෙනවා කියන්නේ ඒක අදාළ නැහැ කියලා ඒක වැරදි කියලා
කියනවා
ඔය තවිදිහකට ඔය අත්ති කියන එක වැරදි කියන එක තමයි ඔය දෙයක් කළා කියන්නේ අත්තිනේ ඇත්ත කියන එක එතකොට අන්න ඒකේ මේ අමුදය නිරෝධය දකින්නකොට ඔබ දෙයක් කියලා කතා කරන්න බෑ. දැන් ඒ කියන්නේ වතුරේ බල්ලා හටගන්නේ මෙහෙමයි හටගන්නේ මෙහෙමයි කියලා දකින්න කියනට දැන් බල්ලා කියන එක දෙයක් කරගන්න විදිහක් ඇත්තෙම නැහැ නේ. හටගන්න හැටි හටගන්න හැටි නම් කියන්නේ කියන්නේ. ඒක තමයි ඒ උදේවය කියන්නේ.
අමුදේයි මත් මම පොඩ්ඩක් මේ වෙනින් පැත්තක් පොඩ්ඩක් චුට්ටක් කතා කරොත් මේ අපි කියමු සාමාන්‍යයෙන් අපිට ඇවිල්ලා සීතල රස්නය ඔය කුසලිනි ගතිය මේ පිපාස ගතිය ඒවා ඒ ගති ස්වභාවය මිසක ඒවා ඇත්තෙම මේ ඔබතුමා කියන වගේ මේ හටගන දේවල් ඒ කියන්නේ අපත් හේතුන් නිසා හටගන ස්වභාවයක් නිසා මිසක් මේව ඇත්ත දේවල් නෙවෙයි නේද? ඒ කියන්නේ ඇත්ත දේවල් නෙවෙයි කියන්නෙත් නෑ, වෙයි කියන්නෙත් නෑ. ඒක අර දෙන්න වචන මට හිතෙන්නේ කියන්නන්නේ පාලි වලින්. ඒක දැන් සාමාන්‍ය කියන කටි ස්වභාවයක් නේ. ඒ කටි ස්වභාවයේ ඉක්මවා යාම නේද ඒක සකස් කිරීම. ඒක හරිද මම දැකලා.
ඒකම බලන්න. බහමරේ කියන එක.
ඒක හරියට ඇහෙන්නේ නැහැ රවිනෝ.
දැන් ඇහෙනවද?
හරියට ඇහෙනවා.
ඒ ගති ස්වභාවය කියන එක. කියන්නේ මොකද්ද කියලා බලන්නකො සීතල උෂ්ණේ නේද?
ඒක ගති ස්වභාවයක් කියන්නේ නේද? දැනීම් ස්වභාවයක් දැන ගැනීම ස්වභාවයක් වගේ නේද? ගති ස්වභාවය කියලා කියන දෙයක.
දැන් සීතල හරි උෂ්ණය හරි මොකද්ද බඩගින්න නේද? ඒ අපිට දෙයක් නෑ අහුවෙලා තියෙන්නේ.
ඔව් එහෙම එහෙම. එතන පංචස්කන්ධය හට ගැනීමක් තියෙනවා.
ඒ දෙයක් කියන එක දැන් ඔන්න අර පටිච්ච සමුප්පාන අංගයක් දෙයක් කරලා ඇහුවා වගේ තමයි. දැන් ඒකේ බලන්න ඕන. නේද? ඒ දෙයක් තලානන් ඒක වැරදිනේ. දැන් ඒ ඔතන දැන් ඒ සීතල හරි බඩගින්න හරි කියන දේ වෙන්කලානේ අපි.
එහෙම.
අර ඵලය අල්ලගත්තනේ.
ඔව් එහෙම ඵලය තමයි.
ඒකේ පච්චුප්පන්න බවක් දැක්කේ නෑනේ. ප්‍රත්‍යෝපන්න බව.
ඔව් අන්න ඒක තමයි.
දැන් එතන පොඩ්ඩක් හිතලා බලන්න කුමක් ප්‍රත්‍යෙන්ද? ඒ ටික කතා කරන්න.
ඒක සකස් කිරීමම තමයි. හරි
හරි හරි. හා අතස් කිරීම ගිවට දැන් කුමක් ප්‍රත්‍යෙන්ද කියන එක අහුවෙන්නවනේ. එතන සමුදයක්
අහුවෙන්නේ.
කියලා ගැන කතා කරන්න පුළුවන් මොනවා ඇතිකල්හිද? බඩගින්න ගැන කතා කරන්න පුළුවන් මොනවා ඇතිකල්හිද? ප්‍රශ්නේ ගැන කතා කරන්න පුළුවන් මොනවා ඇතිකල්හිද කියලා නිකන් හිතන්න. මොකද අහුවෙන්නේ නැද්ද?
එතනට අවිද්‍යාව පිළිබඳවනවා ඕවර අර ඇයි කියලා ගැනීම ස්වභාවයේ තියෙන එකත් එනවා කියත නේද? මෙහෙම දෙයක් ඒ කියන්නේ මේ කයත් ඇයි කියලා ගැනීම නිසා
අනේ
ස්වභාවය
ඔව් කයට දැනෙනේව නේද ඕවා?
එහෙම කයට දැනෙනවා.
කය දැන් ශරීරය කියන එක නොතිබුණා නම් ඕවා එකක්වත් කතා කරන්න පුළුවන් වෙයිද?
නෑ
එතකොට බලන්න ඊතලක් කතා කරන්න පුළුවන් වෙයිද කයක් තිබුණ නැත්නම්? ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් වෙයිද? බඩගින්නක් කතා කරන්න පුළුවන්ද කයක් තිබුණ නැත්නම්? එතකොට අන කය ඇඟිලා පේන්නේ කය නේද එතන? අපිට ඔය ඵලය ප්‍රකට වුණාට මේ කය ගැන නේද ඔය කතා කරලා තියෙන්නේ? හරි. ඔන්නඔක හොඳට දැක්කොත් මේ කායනුපතනා මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. කයෙන් කරන හරි දේවල් අපිට ප්‍රකට වුණාට කයම නේද? කය නිසාම නේද ඔය දේවල් පිහිටන්නේ? හරි. ඔන්නඔතන හොඳට දැක්කොත් කායනුපස්සනා මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්.
එහෙමයි. එතනස්සේ සවිමත්මේ ආයතන බලාවක්ම තමයි තියෙන්නේ.
ඔව්, දැන් කය තියෙනයි. ඔව්. කය ප්‍රත්‍යයෙන්මයි අර ටික කියන එක පේනවා.
ඔව්, එහෙම එහෙම.
උපන්නයි
කය කියලා ගැනීම නිසාමයි මේ ස්වභාවය තියෙන්නේ.
අන්න හරි. එහෙනම් ඊළඟට කය තියෙන එක මොකක්ද කියලා හොයන්න
වෙනවනේ. එහෙම එහෙම.
දැන් කය කියන එක අපහුවෙන් කරලා දෙයක් කරන්න බෑ. කය කියන එකත් පච්චුප්පන්නයි. හරියයි. ඈ එතකොට කය පච්චුප්පන්න උනේ මොකක් නිසාද? කය දැන් ඔන්න ඒකට තමයි මම කියන්නේ. අර මේ මොහොතේ කය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා බලන්න කියලා. මේ මොහොතේ කය තියෙනවා මොන ආයතන වලින්ද දැනගත්තේ කියලා බලනකොට දැන් කාය ස්පර්ශයයි මනයි.
මනසයි.
කාය ආයතනයයි මන ආයතනයයි. ඊළඟට බලන්න කාය ආයතනෙට මොකද්ද කරන්න පුළුවන්? කාය ආයතනෙට පුළුවන්
දැනීමක් තමයි.
දැනීමක් දෙන්න විතරයි. කාය ආයතනෙට දකින්න බෑ, අහන්න බෑ, හිතන්න බෑ. දැනීමක් දින විතරනේ කාය ආයතන. හරි. එතකොට දැනීම කියන්නේ කායද? කියන එක
හොයන්න.
දැනීම කියන්නේ ක්‍රියාවක්. ඒ කියන්නේ දැනෙන්නේ ස්වභාවයේ කියන එක නේද? දැනීම කියන එක දෙයක් කරගෙන දැනෙන ස්වභාවය නේද? දැනීමක් ගන්න තියෙන. එතකොට මෙන්න මේ ස්වභාවයේ මේ ක්‍රියාව. අන්න එතන ඒ සංකාර කියන ගතිය. දැනීමක් ගන්න තියෙන ස්වභාවය. ඒක අපේ සංකාරයන් සංකරණයක් නේද? ඔය ස්වභාවයේ නිසාම නේද දැන් කයක් පිහිටියේ, ශරීරයක් කියන එකක් පිහිටියේ. ශරීරය මත නේද සීතල උෂ්ණේ බඩගින්න සේරම
පිහිටියේ.
එතකොට ඔන්නනේ පච්චුප්පන්න ගතිය. ඔක දේවල් ටික නෙමෙයි දකින්න ඕන. ඒ දේවල් වෙන් කරන්න සීතල කියලා දෙයක් වෙන් කරන්න බෑ කයෙන්තරව.
බෑ.
බඩගින්න කියලා දෙයක් වෙන් කරලා දෙන්නන්න බෑ කයෙන්තරව. කය කියලා දෙයක් වෙන් කරන්න පුළුවන්ද? මෙන්න මේ හටගන ගතියෙන්තරව. ආයතන වලින්තරව. ඒ කියන්නේ ආයතන මුලාවෙන්තරව ශරීරය කියලා දෙයක් වෙන් කරන්න පුළුවන්ද? මේ මොහොතේ ශරීරය කියලා දෙයක් පනවන්න පුළුවන්ද ආයතන මුලාවකින් තොරව? මේ මොහොතේ ශරීරය කියලා
ආයතන මුලාව මතම එක පනවන්න පුළුවන්.
ඒක තමයි. ඒ ඔය දැන් මේ මොහොතේ දැනීමයි සිටීමයි කියන එක නැත්තම් ශරීරය කියන එකත් පිටින්නම බැහැනේ.
එහෙමයි.
වතුරේ බල්ලෙක් වගේ කියලා පේනවා නේද ශරීරය කියන්නේ? කටේ ආයතන ක්‍රියාකාරීත්වයමයි. ආයතන ක්‍රියාකාරීත්වයට ගිහිහාම ඊළඟට දැන් ආයතන ක්‍රියාකාරීත්වය නැත්නම් ශරීරය ගැන කතා කරන්න බෑ. ශරීරය නැත්නම් ඒ දැනීම සීතල උෂ්ණේ බඩගින්න ගැන කතා කරන්න බෑ. හරි. දැන් ඔය ආයතන ක්‍රියාකාරීත්වය කියන්නේ මොකද්ද? දැනෙන ගතිය, දකින ගතිය, අහන ගතිය, හිතන ගතිය. හරි. අන්නේ මූල ස්වභාවය තේරුම් ගත්තොත් ඊළඟට පේනවා ඔය මූල ස්වභාවයක් සංකාරයක්. තමම තමයි ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. සංකීර්ණ පංච උපාදාන සංදා සුස්ඛා කියන එක නේ ලෝකේ. ඒකවල එන තියන්නේ අර රූපණ ගතිය. ඒ රූපණ ගතිය තමයි රූපේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. රූපණ. හරි. දැන් අන්නේ ක්‍රියා ස්වභාවයේ අවිද්‍යාවයි නැත්නම් කමමයි. ඒ හැමතිස්සෙම ඔය මූල ස්වභාවයට එනකන් අර අමුද්දේ හොඳට දැක්කොත් සමුදේ හොයන කෙනාට තමයි සමුදේ අහුවෙන්නේ. ඇත්ත අපිට මූලික මට්ටම විතරයි තේරෙන්නේ. දැන් සීතල පේනවා, රස්නේ පේනවා, බඩගින්න පේනවා, ඒ කියන්නේ අද්දිනවා. ඒකට ඒක යක් කියන එක පේන්නේ නැහැ. ඒ ප්‍රකට වෙන එකෙන් හොයන්න ගියාට ඒක ඇති වෙනව නැති වෙනව කියන එක නම් තේ ගියේ මට මේ ධර්මතාවය අහුවෙන්නේ
නැහැ.
නෑ නෑ නෑ. මේ ධර්මතාවය කියන පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන අර මූල ස්වභාවයටම ගිහිල්ලා ආයතනත් අවිද්‍යාව ප්‍රත්‍යෙන්නේ. නොදන්න කමටම මේක මේ පිහිටෝලක් තියෙන්නේ. ප්‍රියාසබ ඒක එතකොට ඒක තේරුම් ගැනීමක් මිසක් ඒක පේන දෙයක් නෙවෙයි. يعني අතන ඒ වෙනස තියෙන්නේ. දැන් අපිට බඩගින්න කියන එක සීතල කියන එක නිකන් දැනෙනවා පේනවා වගේනේ. ඒකට ඔය මූල ස්වභාවය එහෙම ආයතන වලට අහු වෙන්නේ නැහැ.
නැහැ. ඒක දැනෙන ස්වභාවය කියන්නේ ආයතන මුලා.
ඔව්. මේ ආයතන හයට අහු වෙනක තියන්නේ නේ. ඒකයි කියන්නේ ආයතන හයයි. මම යන දැක්මකට තමයි
එහෙම එහෙම.
හරි. එතෙන්දී තමයි
ආයතන හරහා ධර්මකට පඩකිනි ධම්මත දාලි දානෝ සීත ලැබුවොත් ඒක ආයතන හරහා එන දෙයක්. ඒක ආයතන ඇහැයි කියලා ගැනීමකට. ඒක ඉක්මවා ගිය දෙයක් තමයි මේක සමාතුලින් සකස් කිරීම සංස්කරණය කිරීම. ඒක නර උපතුම අර ආයතන දැන් අපි ඒකයි ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය වෙන වෙනම වෙන් කරලා ගත්තාම ඒ තුලින් හටගන්න ක්‍රියාව කිය තමයි එතන එන්නේ නේද?
ඔව් ඒ ආයතන කියන ක්‍රියා ස්වභාවයමයි.
එහෙම
එහෙම. දිට්ඨ සුතමුත විඤ්ඤාන්ත කියන තැන තමයි මේ මූල ස්වභාවය. තන එතන තමයි මේ පටිච්ච සමුප්පන්න බව සංකාර බව
තේරෙන්න තියෙන්නේ. හරි තමයි හරි. ඒ කියන්නේ බාහිර මේ තියෙන සීතල උස්සේ නෙවෙයි මේ ප්‍රතිසම්පාදයේ එකෙන් ගන්න අර ප්‍රතිසම්පාදයේ අංක 12 එක පළ 12ක් වශයෙන් තමයි දකින්නේ. ඒක පටිච්ච සමුප්පන්න භාවය අහුවෙන්න ඕන නැතන. මේ ඇටිකල්දී මේ වේ කියන ස්වභාවය හටගන්නේ ඕන නැතන.
හැබැයි ඕක දැන් දන්න කෙනා බලන්නේ සීතල උෂ්ණ දිහා බඩගින්න දිහා. දන්න කෙනා බලන්නේ ඔතනින්. ඒ කියන්නේ දෙන්නම සීහෙට හිටන්නේ ඔතනින්. එනහට අර මමත් කෙනෙකුට මූල ස්වභාවය අහනවා කෙනෙකුට අහුවෙන්නේ
නැහැ.
අනේ ලෝකයා උත්සාහ කරන්නේ සීතල නැති කරන්න රස්නේ හොයනවා. රස්නේ නැති කරන්න සීතල හොයනවා. බඩගින නැති කරන්න කෑම හොයනවා. ඒ
මට්ටමින්නේ.
මූල ස්වභාවය දකින කෙනා අර මූල ස්වභාවයමයි ඒක නැති වුණත් මේක සීතන්න නැහැ. නිරෝධ ධර්මයන්. කියන පැත්තෙන් එයාගේ මනස. ඒ මානසිකාරය වෙන්නේ. හරි. ඒක තමයි ඒ උපදින තැනටම මානසිකාරය කියන්නේ යෝනිසෝ මානසිකාරය වෙනවා. ඒ උපත්ති ස්වභාවයමයි. ඒ ස්වභාවය හරියට දගෙන එක තමයි යෝනිසෝ මානසිකාරය. එහෙම නැත්නම් අපිට අර උපත්තු ස්වභාවය නිවේණි අහු වෙලා තියෙන්නේ අර ඵලයක ස්වභාවයනේ. එතකොට ආයෝනි සෝමනසිකාරය.
එන්න මොහොත පැහැදිලිද?
ගයි. එරුවන් සරණයි.
එරුවන් සරණයි මහත්මයා, මේ මට මෙහෙම දෙයක් දැනගන්න අවශ්‍යයි. ඉත්ත භාව අඤ්‍යත භාව කියන ස්වභාවයක් තියෙනවා කියලා. එතනදී නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මය ඔස්සේ හරි යුගලයක් හරි ඔය පංච උපාදානස්කන්ධ ධර්මය හරි පටිච්චසම්පාද අංග දෙකෙන් යුගලයක් අරගෙන හරි හොයනකොට අර මේ භවෙන් අඤ්‍ය භවකට යනවා කියන කාරණාවේදී දැන් දැන ගැනීම ගැන හොයනකොට දැන් යම් කරුණක් දැනගත්තාම මේ දැන ගැනීම කියලා හොයන්න යනකොට ඒ කාරණාවෙන්ම හිත නොපිහිටා තවත් වෙනත් දෙයක් අල්ලගන්න බවක් වගේ එහෙම හිත භාවන්නතා භාවය කියන කරුණක් කියන ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඔබතුමාට?
ඒක දැන් මේ කරුණයි තව කරුණක ඊදා ගන්න එපා. මේ කරුණෙම ඔය ඉච්ඡ භාව අඤ්ඤතා භාව තියෙනවා. يعني මේ කරුණ මේ දෙයක් කියනකොටම එක නොවන බව එතනම තියෙනවා. හරි. ඒකයි තව එක කුයි දෙකුයි කම්පයා කිරීමක් නෙවෙයි මේ. දැන් ඔය සංකරණ ස්වභාවෙම අපි අර මූල ස්වභාවය කිව්වේ. එතනමයි ඔය දැන් උදය වය කියන දෙකම කතා කරන්න පුළුවන්. ඒක මං කිව්වේ අර හට ගන්න හැටි නොහට ගන්න හැටි. හට ගන්න හැටි එකම තමයි නොහට ගන්න හැටි කියන්නේ. ඒකයි මේ දෙක එකට දකින්න පුළුවන් වෙන්නේ. සමුදේ වය එකට දකින්න පුළුවන් වෙන්නේ. ඒක මේ දැන් දෙකක වුණා. ಜಾති දෙකක වුණාත් එකට දකින්න බැහැනේ. එතන එකක් දකිනකොටම අනිත් එක පේනවා ඒ ප්‍රඥාව පිහිටනකොට. සතර ඥානෙ කියන්නේ ඒකයි. يعني ඉමස්මින් සතේ ඉදන් හොතේ ඉමස්ස උපාදාය ගන්න උපජ්ජති ඉමස්මින් අසතේ ඉදන් හොතේ ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති කියන හතරම එකම ඥානයක්. يعني ඥාන හතරක් කිව්වට ඕකම තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. එතකොට ඉච්ඡේ භාවයක් කියන්නේ දෙයක් කියන ස්වභාවය දැන් සකස් වෙන ගතිය මතමයි සකස් නොවන ගතිය තියෙන්නේ. එරණද ඒක.
මහත්මයා එතන පොඩ්ඩක් පැහැදිලි මදි. දැන් මං ඒ කියන්නේ මම වටහා ගන්න හැරි මං තේරුම් ගන්න ඒ ගැන විමසනකොට දැන් අපිටමකො මොකක් හරි දැනගැනීම් ස්වභාවයක් ආවා. ඒතර මේ දැනගැනීමට ප්‍රත්‍ය නාම රූප ප්‍රත්‍යෙන් හරි නැත්නම් හඳුනා ගැනීම කියලා කළොත් පස්ස ප්‍රත්‍යෙන් කියලා දැන් ඒක ඒතකොට මේ දැන ගැනීම ඒ ගැන හිතනකොට ඒ සිතේ ස්වභාවය දැන් තව එකකට ගිලා කියන්නේ තව එකක් දැනගෙන වගේ නේ. කියන්නේ මේක මේ පස්ස ප්‍රත්‍යෙන් තමයි මේ දැන මේ හඳුනා ගැනීම උනේ කියලා හිතනකොට අර ඉස්සල්ලා ඒ සිත වෙනත් තැනකට වෙනත් අනිවාර්යයකට ගිහිලා එහෙම ගතියක් නේද මට අන්න ඒ වගේ දෙයක් තියෙන මේ වැරදිද කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න.
ඔය දැන් ඒවයි වචනවල තේරුම එක එක විදිහට ගන්න පුළුවන්. මේ දෙයින් අන්දේකට ගියා කියන අදහස ගන්නත් පුළුවන්. මම කියන්නේ ඔන්න ඔය මේ දෙයි අන්දේයි කියලා අපි දෙකක් පනවනවානේ. يعني මොකද්ද ඔය කිව්වේ දැන් වේදනාවයි සත්‍යයයි කියලා ಜಾති දෙකක් නේ අපිට අහුවෙන්නේ. දැන් ඔය දෙකේ පච්චුප්පන්න ගතිය. ඔය දෙක වෙන වෙනම නෙවෙයි කතා කරන්න ඕන. ඔය දෙකේ පච්චුප්පන්න ස්වභාවය. ඒ පච්චුප්පන්න කියන ගතියේ තියෙනවා ಜಾති දෙකක්. උදේ කියන එකයි වය කියන එකයි. ඒ කියන්නේ සකස් වෙන ගතියයි සකස් නොවන ගතියයි පච්චා නිරෝධා කියන ස්වභාව දෙක. ඒ දෙක එකටමයි කතා කරන්න වෙන්නේ. ඒක හට ගන්න බවයි නොහට ගන්න බවයි එකම සිද්ධියක. දැන් නිරෝධය කියන එකේ අනුස්සාද මට්ටමේදී ඔය දෙක කතා කරන්නත් බෑ, හටගෙනම නෑ. දැන් ඒ හට ගැනීම කියන ඔය සංස්කරණය කියන එකේ තියන හට ගන්න ස්වභාවය, හට නොගන්න ස්වභාවය කියන එක, පත්‍යා කියන එක, නිරෝධා කියන එක. ඒක අර ඒ ද්වයතාවය එක තමයි යන්නේ. ඒ දෙක එකකින් එකක් වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මේක නෙවෙයි අරක කියනකොට ඒ ಜಾති දෙක වෙන් වෙලානේ. එහෙම වෙන් කරන්න බෑ. මේ සිද්ධියම පැති දෙකක්. හරි. අර කාසියේ දෙපැත්ත වගේ. මේ සිද්ධියම පැති දෙකක්. ඔකමයි අර ජාති ජරා මරණයි කියන එකෙත් ඔක හිතන්න පුළුවන්. එකම සිද්ධියේ පැති දෙකක්. අපිට ඔක දෙකක් වුණාට දෙකක් නෙවෙයි.
ඔය කියන්නේ මහත්මයා දැන් එතන කල්පන කියන්නේ විමසන කොට දැන් මේ හට ගැනීමෙන් මේ ඵලය කියන්නේ මේ දැන ගැනීම හට මේ හඳුනා ගැනීම නැමැති ඵලය හටගත්තේ පස්සේ නැමැති මේ අනිත්‍ය මේ ප්‍රත්‍යෙම උපන් අනිත්‍ය සංකත ප්‍රත්‍යෙම උපන් පස්සේ කියන කරුණෙන්. එතකොට ඒක අනිත්‍ය නම් මේ ඵලයත් අනිත්‍යයි කියන ස්වභාවයකට තමයි දැනුමකට තමයි යන්න ඕනේ. එතකොට ඒ දැනුම ගන්නකොට දැන් මේ හට ගැනීමෙන් මේ හට ගන්නවා, මේ ඇතිකල්දී මේ වේ, මේ නැතිවීමෙන් මේ නොවේ කර්ම හතර ඒ අරිණ්‍යයට බලනකොට අරක නොහට ගන්නවා හරි ඒක නැතිවීමෙන් මේ නොහට ගන්න බව කියන එක තමයි නිරෝධය කියන කාරණාව. එතකොට දැන් ඒ එවැනි සිතවිලි සමුදායක් දැන් අපි මනසින් නෝ මානසිකාරය කරන. එතකොට අර මුල් මේ ගත්ත කරුණෙන් ඉවත් වෙනා කියන ගතියක් දැනෙනවා නේද මහත්මයා? එතකොට ඒකද මේ ඒක අන්‍යතභාවය කියන එකද නැත්නම් ඒක වැරදිද අන්‍යතභාවයකට යන එක? يعني මේකෙන් දැන් එත ඒ කරුණනේ මේ මුලින් ඒ හඳුනාගත්ත කරුණනේ මම වෙලා තියෙන්නේ. එතකොට මේ මම කියන එක ඒ හඳුනා ගැනීම මම කියලා ගත්ත ස්වභාවය දැන් වෙනත් කරුණකින් මම ඉදිරිපත් වෙලා තියෙනවා වගේ බවක් වැටහෙනවා. ඒ මම දැන් මේක මේ කොම්ප්ලිකේට් කරගෙන නෑ, මට පැහැදිලි නෑ එතන. ඒ
තේරුම්ගන්න මෙහෙම තේරුම් ගන්නකොට තන දැන් මෙයයි එයයි වෙලානේ. වේදනාවයි පස්සෙයයි මෙයයි එයයි කියලා ಜಾති දෙකක් වෙලානේ. ඒකයි ඒ ಜಾති දෙකක් වෙන්න බෑ. මෙය ඇතිකල්ලි මෙය කියන එකනේ ධර්මතාවය. පටිච්ච සමුප්පන්න බව. ඉමස්මින් සති ඉදං හෝති කියන එක. මේ. ඒකට ඔය වෙන්වීම කියනකොටම ඒක මුලාවේ ස්වභාවය. හරි. වෙන්වීම කියනකොටම ඒ මුලාවමයි.
ඒකෙන් මාත්ම කියන්න හදන්නේ දැන් අපි අවිද්‍යාවේ ඉඳලා බලන්න හදන හිඳම තමයි අපිට එවැනි ස්වභාවයක් මතුවලා පේන්නේ. ඒ දෙකම එකට හම් වෙනකක් කියන එකට තේරුම තමයි මේක අවිද්‍යාවෙන් හටගත්තේ කියලා දැක්මකට යොමු වෙන්න පුළුවන් කියන බවක්ද ඔබතුමා අදහස් කරන්නේ? තේරුණාද?
ඔව්, ඒ අවිද්‍යාව මතමයි ඔය දේවල් පිහිටන්නේ කතා කරන්න පුළුවන් වෙන. ඒ කියන්නේ අර වතුරේ බල්ලා කියලා හිතන්නකො. දැන් බල්ලාගේ එක එක පැත්තෙන් බලලා ඌ ගැන කියන්න පුළුවන් නේ. තේරෙනවද? අර අන්දේ අලියා ගල්නවා වගේ.
එහෙමයි මහත්මයා, එහෙමයි.
තේරෙනවනේ? ඒ අවිද්‍යාවෙන් පැනවීම අවිද්‍යාව මත තමයි ඒ එක එක දේවල් දැන් ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ අංග තේරම අවිද්‍යාව මත කියන එක පැහැදිලිනේ. සංකාරය අවිද්‍යාව මත, විඥානය අවිද්‍යාව මත, නාම රූපය අවිද්‍යාව මත, පරායතනය අවිද්‍යාව, ත්‍ස්සය අවිද්‍යාව. ඕන එකක් අවිද්‍යාව. ඉන්නව දන්න කමයි. තේ නොදන්න කම කියනකොට අර බල්ලව පිළිගත්තා වගේනේ. එතකොට ඒ බල්ලා එක එක පැත්තෙන් බලා උගේ හැටි කියන්න පුළුවන්. එක එක විදිහට කියන්න පුළුවන්. ඔය සිල්වත් බල්ලා කියන්න පුළුවන්, හොරෙක් කියන්න පුළුවන්, සතර මහා දාස කියන්න පුළුවන්, දෙතිස් කෙනෙක් කියන්න පුළුවන්, ඇති වෙනව නැති වෙනව කියන්න පුළුවන්. නේද? ඔය එක එක જાති කතා කරන්න පුළුවන්. ඔය මොන જાතිය කතා කළත් අනිත්‍ය කියන්න පුළුවන්, දුක කියන්න පුළුවන්, අනාත්ම කියන්න පුළුවන්. ඔය මොකක් කතා කළත් මේ බල්ලා ගැනම නේද කතා කරන්නේ. එතකොට ඒවයි තියෙනවා, ඒ හට ගන්න එකම හට නොගන්න ස්වභාවය යෙදිලා තියෙනවා. දෙය කියනකොටම එතනම වය යෙදිලා තියෙනවා. හට ගැනීම එක්කම හට නොගැනීම යෙදිලා තියෙන එකයි උද්දේයයි වයයි. එතකොට මේ Nirodha Anuppada කියන එකේදී ওই දෙකම අදාළ නැහැ. Nirodha. එතකොට අන්නේ Nirodha කරන මාර්ගය තමයි හතරවෙනි එක වෙන්නේ. දැන් අපි ඉන්නේ දුකයි දුක්ඛ සමුදයයිනේ. ඒක තේන්නේ හැබැයි Nirodha දැක්කොත්. දුකයි දුක්ඛ සමුදය කියන එක තේරෙන්නේ Nirodhe ඥානය මත. ඒකේ දැන් අර හට ගන්න ගතියයි හට නොගන්න ගතියයි කියලා දෙකක් වෙන් කරගන්න පුළුවන්. වෙන් කරගත්තට ඒ දෙක, ඒ කියන්නේ ಜಾති දෙකක් නෙවෙයි. එකේම පැති දෙකක්. එකම සිද්ධියේ පැති දෙකක්. ඒකයි සමුදය වෙනම බලලා සමුදේ තේරුම් ගන්නකොට එක දෘෂ්ටියක් නැති වෙනවා, වය තේරුම් ගන්නකොට තව දෘෂ්ටියක් නැති වෙනවා. ඒ සමුදේ වය එකක්මයි කියලා දාගෙනකොට පටිච්ච සමුප්පන්න බව නැත්නම් සතර ඥානය තේන්නනවා එතන.
මහත්මයා එතන පොඩ්ඩක් නැවතත් පැහැදිලි කරගන්න ඕනේ. දැන් ඔබතුමා කිව්ව විදිහට ඒක මේ කරුණ මේ හේතුවෙන් මේ ඵලය හට ගැනීම. අර මට දැන උදාහරණ තමයි වීණාව, ඒක වාදනය කරනකොට ශබ්දය මේ හේතුවෙන් මේ ඵලය හට ගන්නවා, මේ ඒ කියන්නේ මේ හට ගැනීමෙන් මේ හට ගන්නවා කියලා දකිනකොට මෙය නැතිනම් මෙය හටගන්නේ නැහැ කියන දැනුම තමයි තමයි මේකේ අනිත්‍ය ස්වභාවය වැටහෙන්න පටන් ගන්න.
ඒ කියන දෙකක් අපිට අහු වෙනවානේ. වාදනය කියන ක්‍රියාවයි දීනාවේ ශබ්දෙයි කියලා දෙකක් හම්බ වෙනවානේ. ඒකට ওই දෙකේනේ ওই සම්බන්ධතාවය පෙන්වන්නේ. වාදනය වෙනව නම් ශබ්දෙ තියෙනවා. වාදනය වෙනව නම් වයින් නැත්නම් ශබ්දෙ නෑ කියන කතාව කියන්න පුළුවන්. එතකොට ඒ දෙක වෙන් කරන්න බෑ. වාදනයයි සද්දෙයි වෙන් කරන්න බෑ. ඒකේ අපි ඒ දෙක නෙවෙයි බලන්න ඕන, ඒ දෙක අතර තියෙන පච්චුප්පන්න බව. වාදනය වෙන් කරලා ගත්තොත් ආයේ දෙයක් කරලා, සද්දේ වෙන් කරලා ගත්තොත් ආයේ දෙයක් කරලා, ඒ ඔන්න ඔය දෙක අතර තියෙන පච්චුප්පන්න ස්වභාවයේ, පච්චුප්පන්න ස්වභාවය තමයි හතරකින් විස්තර කරන්නේ. මේ ඇතිකල්ලි මේ වේ, මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ වගේ ඒ විස්තර කරන ඒ හතර ආකාරෙම තියෙන්නේ ඔන්න ඔය දෙකේ මේ පච්චුප්පන්න ගතිය. දැන් අර ඒ දේවල් ගැන වෙනම නෙමෙයි, මෙන්න මේ පච්චුප්පන්න ස්වභාවය තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ උපමාවෙන් ගන්න තියෙන්නේ ඒ පටිච්ච සමුප්පන්න බව. පච්චුප්පන්න ගතිය. නැතුව ඒ වීණාවත් සද්දයක් කියන දේවල් නෙමෙයි. නැත්නම් වාදනය කියන ක්‍රියාවවත් නෙවෙයි. ඒක තුල පච්චුප්පන්න ගතිය. ඉමස්මින් සති ඉදං හොති, ඉමස්මින් අසති ඉදං නහොති. එහෙනම් දෙකක් කිව්වට එතන ඒ හතරම තියෙනවා. ඒ ක්‍රියාවලිය තුල ඒ සම්බන්ධතාවෙත් තියෙන උදේවය ස්වභාවය. සකස් වෙන ගතියයි සකස් නොවන ගතියයි කියන එක. දැන් ඔය ශබ්දය කියන එක සකස් වෙන ගතියකුත් තියෙනවා සකස් නොවන ගතියකුත් තියෙනවා. මේ දෙකම ශබ්දේ නෙවෙයි. සකස් වෙන ගතියයි සකස් නොවන ගතියයි කියන එක. තේරුණාද? පැහැදිලිද?
ඒක තව හිතන්න ඕනේ මහත්මයා. ඒ ගැන මේ තව විමසින් කරනකොට තමයි ඒ ගැන තව දුරටත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මම ඒ කරුණානුව හිතන්නම්. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් තාම අපිට අර මේක මේ වයන හිඳයි මේ ශබ්දය කියන කරුණු දෙකක් විදිහටම තමයි අපිට හම්බෙන්නේ තාම අවිද්‍යාවේ මුල් බැසගෙන ඉන්න හින්දා.
අන්න හරි. ඒ දෙකක් කියනකොටම දෙයක් කියන තැනට ගිහින්නේ කියන එක පේනවනම් එතන තමයි ඒකේ පච්චුප්පන්න බව තමයි දකින්න ඕන කියන එක තේරුම් ගන්න.
ඒකෙන් තාම අහුවෙලා නැහැ ඒ ප්‍රත්‍යංගුපන් බව කියන කාරණාව තාම මුල් බැහැගෙන නැහැ කියන එක තමයි තියෙන්නේ. ඒක තව විමසන්න ඕන. ඔබතුමා කිව්ව ආකාරයට මම තව හිතලා බලන්න. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. මහත්මයා දැන් ඔබතුමා විස්තර කළ විදිහට දැන් පටිච්ච සමුප්පන්න බව දැකීමේදී දැකීම කියන ක්‍රියාව තමයි එතන තමයි පටිච්ච සමුප්පන්න බව දකින්න ඕනේ. එතකොට මහත්මයා එතකොට එතන මම ඉන්නවනේ ඒ පටිච්ච සමුප්පන්න දැන් හත ගන්න හැටි නොහත ගන්න හැටි දකිනකොට එතකොට දැන් අර උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේ මහත්මය තියෙනවනේ අර විමුක්තියයි නිවනයි කියලා දෙකක් ධර්මයේ සඳහන් වෙනවනේ. එතකොට මහත්මය දැන් ඔය දැන් පටිච්ච සමුප්පන්න බව ක්‍රියාව දකින්න තැන ඒ කියන්නේ නම් සත්‍ය ඥානය කියන තැන විමුක්තිය විදිහට ගත්තොත් එතකොට අර සබ්බන්තන් නිරෝධ ධම්මං කියන තැන තමයි නිවන කියලා ගත්තොත් ධර්මයට ඒක ගැළපෙනවද කියලා තමයි ගැළපෙනව නේද කියලා මට ඔබතුමාගෙන් දැනගන්න ඕන. තෙරුවන් සරණයි.
සබ්බන්තන් නිරෝධ ධම්මං කියන්නේ ඥානය. සමාධිත්‍ය. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක දැක්ක නිසා සෝවන් වුණානේ.
එහෙමයි.
ඒ සමාධිත්‍ය නේද?
ඔව්. එතකොට මහත්මයා එතනනේ අර අනුපාද නිරෝධ බව මේ අවබෝධ කියලා තියෙන්නේ.
ඔව්. රෝදේ ඥානයි.
ඥානේ. එතකොට අපතන දැන් විමුක්තිය කියලා තියෙනවනේ අර මේ උන්නාබ්‍රාහ්මණ සූත්‍රයේ. එතකොට විමුක්තිය කියන තැනද ඔය පටිච්ච සමුප්පන්න බව අත්දකින්න තැන. එතකොට මොකද මම එහෙම කියන්නේ එතන මොකද එතන මම ඉන්නවනේ.
ඔව් විමුක්තිය කියන ගතියේ මම ඉන්නවා එතනත් මම කියලා දැක්ම තුල තමයි ඒ කනුත්තර ඒ දැන් විමුක්තිය කියන්නේ
තේරුන්නේ මහත්මයා ඒ ටික තේරුන්නේ නැහැ.
දැන් විමුක්තිය කියන්නේ යම්කින් නිදහස් වුණා.
ඔව් හරි.
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 දැන් නිරෝධය කියන්නේ යමකින් නිදහස් වුණා නෙමෙයි.
එතන මහත්මයා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අවිද්‍යාපත්‍ය සංඛාර කිව්වොත් එතනේ අර ක්‍රියාවලිය අත්දැක්කා ඊට පස්සේ ක්‍රියාවලිය නොහට ගන්න හැටි දැක්කා අතන අර සම්බන්ත නිරෝධ ධම්මං කියනකොට අර හට ගන්නයි නොහට ගන්න තැන දෙකම අදාළ නැති වෙනවා. ඒ වගේ ගත්තොත් හරි නේද?
ඒක සම්බන්ත නිරෝධන්නේ නිරෝධය කියන එකේදී කිසිම දෙයක් කතා කරන්න බෑ.
ඔව් අදාළ නැති වෙනවා.
ඒ කියන්නේ මොකෙන්ද නිරෝධ වුණේ කියන කතාවක් අදාළ නැහැ නේ නිරෝධය කියනකොට.
ඔව්.
දැන් නිදහස් වුණා කියනකොට මොකෙන්ද නිදහස් වුණේ කියලා කියන්න පුළුවන්.
ඔව් ඒ එතන ඒ කියන්නේ අර සමුප්පන් පටිච්ච සමුප්පන් බව දකිනකොට අර එතන විමුක්තිය වගේද? එතකොට මොකද අර මිදුණ කිව්වට මිදුණ දෙයක් තියෙනවා එතන.
ඔව් මිදුණ කිව්වම මොකද මිදුණේ?
ඔව්
බල්ලා හදන එකෙන් මිදුණා.
ඔව්
ඒක ඔව් දැන් නිරෝධය කියන එකේ බල්ලා හදන කතාවක් නෑනේ. ඒකෙන් මිදුණා කියලා.
හරි තේරුණා තේරුණා.
කොට නිරෝධ ඥානය කියන්නේ නිරෝධ වුණා නෙවෙයි.
නෙමෙයි.
නිරෝධ ඒ කියන්නේ නිරෝධ වෙන්නේ අවිද්‍යාව යෙදෙන්නේ නැති වෙනකොටනේ. අවිද්‍යාව යෙදෙන්නේ රහත් වෙනකොට.
රහත් වෙනකොට. එතකොට මහත්තයා එතක ඒ කියන්නේ ශේක තත්ත්වේ ඉඳන් අශේක තත්ත්වයට යනකම්ම ඔය එකම ක්‍රියාවලිය එකපාරයිද දකින්නේ නැත්නම් අර එක එක තැන්වල ආපහු නැවත නැවත ওই ක්‍රියාව අත්දැකලා ඒ කෙලෙස් සංසිඳන බවද තේරෙන්නේ?
ඒක දැන් ඥානය කියන එක ආයේ ආයේ අත්දකින එකක් නෙමෙයි ඥානය.
ඒ කියන්නේ ක්‍රියාවලිය අත්දකිනවා කියන්නේ ඥානයක්. ඒක රහත් වෙනකම්ම ඒක තමයි මේ වර්ධනය වෙවි යන්නේ. ඒ ඥානයම තමයි තියෙන්නේ.
ඥානය හින්දම දන්නවා බ්‍රහ්ම නිරෝධය නෙවෙයි කියලා.
හරි 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 තේරුණා තේරුණා.
ඥානය නැත්තම් දන්නේ
නැහැ. ඔව් හරි හරි. ඒකයි අර එතන කියන්නේ පරපත්‍ය රහිතයි කියලා.
ඔව්. ඒ කියන්නේ ආවට පස්සේ දැන් ওই මාර්ගය කියන එක ආයේ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මොකද මේ නිරෝධය සාක්ෂාත් වෙනකම්ම මේක ඉවර නැහැ කියලා දන්නවනේ.
හරි හරි තේරුණා තේරුණා.
ඒක හිතන්න පුළුවන් අර දැන් බුදුරජාණන් වහන්සේගෙන් හරි ඒ කවුරු හරි ඒ කාලේ උපදේශ දෙන කෙනෙක්ගෙන් උපදේශ ගත්තහන් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ යනවා ඈත ගමකට ගිහිල්ලා ඒ මඟපල් ලබාගෙන ප්‍රතිඵල කියන්න තමයි එන්නේ.
ඕ හරි.
ඒ මාර්ගයේ පැහැදිලිනේ.
ඔව් අය අහන්න දෙයක් නැහැ. ඇවිල්ලා ප්‍රතිඵල කියනවා.
ඔව්. කියන්නේ නැහන්න සාකච්ඡා කරන්න පුළුවන්. මේක අර ඒක තව ක්ලියර් කරගන්න ඉක්මන් කරගන්න නිසා අර ඒකේ කිසිම සැකයක් නැහැ. නිරෝධේ ඥානය කියන එක තුල කිසිම සැකයක් කියදෙන්න බෑ එතකොට. ඒකයි මාර්ගය කියන එක දන්නවා. මධ්‍යේ ඥානං එකක් තියෙනවනේ නිරෝධේ ඥානං එකක්ද?
ඔව් ඔව් හතරම එකට තියෙනවා.
ඔව්. එතකොට මේ නිරෝධේ ඥානං තුල තමයි දුක්ඛේ ඥානං එන්නේ. අතනයි වැදගත් වෙන්නේ අර මුලින්ම අහපු ප්‍රශ්නෙට.
ආ.
අපිට දුක්ඛේ ඥානං නැහැ. ඊට ආම දුක කියන එකත් මොකද්ද කියකියා හොයනවනේ මේක දුකද මේක දුකද කියලා. ඒ ඥානන් තුළ ඔය සංස්කරණයමයි දුක කියන එක වැටහෙනකොට ඒක නිරෝධයට සාපේක්ෂව නේ දුක පේන්නේ.
හා
අන්න එතෙන්දී ඒ ප්‍රශ්නේ නැති වෙනවා. ඒ ඥානෙ කියලා.
ඒ මහත්ය එතනයි දුක දකින්න නම් ක්‍රියාවලිය දකින්නම ඕන පස්සන් කියන තැන.
ඔව් ඒක පස්සන්. පස්සන්. දැන ගැනීම නෙමේ දැක්ම.
දැක්ම.
ඥානං පස්සං යථා භූතං
තේරණ මහත්මයා අප්‍රමාණ පින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඒ එතනදි කිව්වේ දැන් කායානුපස්සනාව හරියට වෙනවා නම් සක්කස් වීම අහුවෙද්දි එතනම නූපදින බවට නුවණ යදෙනවානේ. එතකොට ඒක නිරෝධය පිළිබඳ නිරෝධ වුණා නෙමෙයි ඒක මොහොතකටවත් නුවණකින් නුවණ යදෙන එක විතරයි. ඒ නිරෝධ උනා කියන එක නෙමෙයි නුවණ යෙදෙන එක විතරයි වෙන්නේ මග වැඩිමෙදී. ඒක නේද සර්?
ඔව් ඔව්. හැබැයි අර ඥාන හතරම එතන තියෙනවා. ඒ කියන්නේ මේක ඉපදුනා නම් දුක. උපදින්නේ මෙහෙමයි. නූපදීම නිරෝධය. නූපදින්නේ මෙහෙමයි. කියන ඒ හතරම එතන තියෙනවනේ. මග වැඩනකොට මඟ වඩනවා කිව්වට වඩා වැඩෙනවා වගේ එකක්. එතකොට අර ඉස්සෙල්ලා අර අපි කිව්වා අර සීතලක් දැනෙනකොට රස්නේ දැනෙනකොට බඩ ඉන්න දැනෙනකොට කෑම දකින්නකොට මේ අපිට ඒ ඵලය පැත්තෙන්නේ ඔක පේන්නේ. මේකට ඇලෙනවද නැද්ද කියන පැත්තෙන්නේ පේන්නේ. දැන් ඔක නුවණ තියෙන කෙනාට පේන්නේ මේ කය මනි මේකට හේතුව. කය නිසානේ මේක. එතකොට ඒ මූල හේතුව. එතකොට අන්න කායනුපස්සනාවට හැරෙනවා. කය කියන එක මොකද්ද? මේ සංස්කරණයක්මනි. පච්චුප්පන්න ස්වභාවයක්මනි. කය කියන එකක් වෙන් කරන්න බැහැ. කය කියලා දෙයක් පනෝ ගන්න බැහැනි කියන පැත්තක් පේනවා නේද? ඒ සංස්කරණය. එතකොට ඒ සංස්කරණය කියන එකත් අවිද්‍යාවනේ. ඒක තුල තියෙනවා මේ හට ගන්න ස්වභාවය, නොහට ගන්න ස්වභාවය කියන එක. උදේවයි.
සම්මතනාදිමත්යනේ. එතන ඔබතුමායි කරපු පැහැදිලි කිරීම තුල පොඩි දෙයක් ඉස්මතු වුණා. මේ දැන් ඔය බණ්ඩකින් ඉන්න සීතල දැනීම ඒක ඇටයි කියලා ගැනීමමයි සක්කාය දිට්ඨි.
ඒ දැන් මේ කියන්නේ ඒක පැත්තෙන් හිතන්න එපා, ඒකේ මූල හේතුව දකින්න.
ඔව් නෑ මම ඒක හරි. ඒක ඇටයි කියලා ගැනීම මම සක්කාය දිට්ඨි කියලා කිව්වේ ඒතර අර ඒක ඒක නෙවෙයි දැකිය යුත්තේ මූල හේතුවයි. නමුත් අර ඇටයි කියලා ගැනීම හටගන්නේ තමයි නේද?
ඔව් දැන් ඒක දුක කියලා දකින එක හොඳයි.
දකින්න එහෙම එහෙම.
ඔව්. කොට සක්කාය
දිට්ඨි
ඒ මූල හේතුව පැත්තේ.
නැහැ.
කය නිසාමනේ ওই ටික.
නැහැ.
එහෙනම් බලන්න මේ සීතල හරි උෂ්ණේ හරි පැත්ත නෙමෙයි කය පැත්ත.
කය එහෙම
නෙවෙයි. එතකොට තමයි කාණුපස්සනාවේ වැදගත්කම පේන්නේ. දැන් අපි කයට දැනෙන ඒවා දිහා බැලුවා කියන්නේ කය දිහා බැලුවා නෙවෙයිනේ. එතකොට ඒ දැනෙන දේ වෙනස් කරාම අපිට හිතෙනවානේ සැප ලබන්න පුළුවන් කියලා.
හ්ම්.
එතකොට කය එහෙම්මම තියලා අර දැනෙන දේනේ ඇති කරන්න හරි නැති කරන්න හරි බලන්න. හ්ම්. දැන් මේ වැරද්ද තියෙන්නේ කය කියන එකේනේ.
එහෙම.
ඒක පිහිටිය හින්දානේ අර මේ දැනෙන දේවල් ටික
අහුවෙන්නේ.
එතකොට දැනෙන දේවල් නේ කලාට කය නැති වෙන්නේ. හරි. දැන් සාමාන්‍ය ලෝකෙ පිළියම් දැනෙන දේවල් ටික. ප්‍රශ්න වැඩි නම් ෆෑන් එකක් දාන්න. හරි මොකක් හරි දැනෙන
දෙයකනේ.
දැනීම ආවේ කයෙන් කියන පැත්තට නෙමෙයි. හරි. කය අඳුරගත්තොත් දැනීමක් දැනෙනකොට මේ කය නිසානේ දැනුනේ. ඒකේ අර පච්චුප්පන්න
දැනීම.
ඔව්. කයම පේනවනะ. ඒක නුවණට අහු වෙන්නේ. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අපිට ප්‍රකට වෙන්නේ ඔය ඒ ඵලයනේ. බාහිර ස්වභාවය වගේනේ. ලෝකෙට අයිති දෙයක්නේ ප්‍රකට වෙන්නේ. එතකොට ඒ ලෝකෙ හැදෙන්නේ මේ කය නිසානේ කියන එක පේන්නේ නැහැ.
එහෙමයි.
කය නිසා කියන එක දැක්කොත් ඊළඟට කය මොකක්වත් තියෙන්ද කියලා වෙනවා. එහෙම එහෙම යනකොට මේ සංකාර ස්වභාවය අවිද්‍යා ප්‍රත්‍යයෙන් නොදන්න කමටමනේ එහෙම පැනවුනේ. එහෙනම් එහෙනම් බහැදීට. ආ. දැන් කයත් පටිච්ච සමුප්පන්නයි කියන පැත්තට යනවා. දැන් පටිච්ච සමුප්පන්නයි කියන්නේ දේ නෙවෙයි. ඒකේ තියෙන අන්න අර ක්‍රියාවලිය.
ක්‍රියා.
හරි. දේරුවන් සරණ.
දේරුවන් සරණ කියලා බොහොම පැහැදිලි විදියට.
දේරුවන් සරණ මහත්මයා මට නැවතත් පොඩ්ඩක් අරක මේ පැහැදිලි කරලා කන්ෆර්ම් කරගන්න. දැන් අර මේ බව අන් බව කියන එකට අපි ඒ කියන්නේ ඵලය මේ බව කරගලා හිතනවා මේ සත්‍ය හේතුව අන්බව කියලා. ඒ කියන්නේ දෙක වෙන වෙනම ගන්න හින්දා තමයි අදහස තමයි මේ බව අන්බව කියන එකෙන් තේරුම් යන්නේ කියන එක නේද මහත්මයා එතන කිව්වේ? තේරුම් ගන්න.
ඒකෙත් ඒක තියනවා. මම කියන්නේ ඒ ඵලයේ හරි හේතුයේ හරි මේ භවන් භව දකින්න නෙමෙයි. ඔය දෙක අතර පච්චුප්පන්න භවි.
නෑ මම අදහස් කරේ ඒ දෙකට නෙවෙයිද මේ භවන් භව කියලා ඒ කරුණ දෙකනේ. ඵලය මේ භව ගන්නවා නම් හේතුව අන්භව කියලා අදහස් කරනවාද කියන එකයි මම මේ දැන් අහන ප්‍රශ්නේ මම. ප්‍රශ්න.
ඔව් දැන් එතකොට තේරෙනවද අපි අර ඒ ඵලයයි හේතුවයි දෙයක් කරගෙන මේකයි මේකයි කියලා මේ භවන් භව කියලා අහනවා කියන එක.
අයහෙමයි ඒක පැහැදිලි.
ඔව් දැන් ඊට වඩා උතන දකින්න කියන්නේ මම ඒ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවානේ ප්‍රත්‍යයෙන් උපන්න කියන එක. එතකොට ඵලයවත් නෙවෙයි හේතුවවත් නෙවෙයි. ඔව් උදේවය කියන එක. ඒ කියන්නේ හත ගන්න හැටි, හත නොගන්න හැටි කියලා නිකන් හිතන්නේ. ක්‍රියාවේ ක්‍රියාවෙන් හත ගන්න දේ නෙවෙයි. ක්‍රියාව කියන ස්වභාවේ. ඒකයි ඔය පච්චුප්පන්න සම්බන්ධතාවය කියන්නේ. අන්න ඒකෙත් තියෙනවා මේ භවකුයි අන් භවකුයි. ඒ කියන්නේ හත ගන්න බවයි, නොහට ගන්න බවයි කියලා. දෙපැත්තක් තියෙනවා නේද?
එහෙමයි.
ඔක වචනේ තේරුම ඉතින් Tamanට ඕන අදහසකින් දාගන්න. මේ අපි දකින්න ඕන මොකද්ද කියන එකට යන්න ඕන. දැන් මේ භව අන්භව යෙදෙන්න බෑ මේක තේරුම් ගන්නකොට. තේරුම් ගැනීම තුලම තමයි මෝඩකමට මෙන්න මේ ಜಾති දෙකක හිටියා නේද කියන එක අහුවෙන්නේ. ඒ කියන්නේ නිරෝධය අනුස්පාද භව දකින්නකොට අර උත්පාද භවයේ තියනා නේද උත්පාද භවයයි වය භවයයි.
එහෙම
ඒකර දෙයකට දාලා හිතනකොට ඒක මූලික මට්ටම. මූලික කියන්නේ ලෝකෙට අයිති මට්ටම. ඒ කියන්නේ අපි අර මොකද්ද පස්සපච්චය වේදනා කියනකොට පස්සේ මේ බව වේදනාව අන්භව කියනකොට ඒ පස්සේ වෙනම අරන් වේදනාව වෙනම අරන්නේ. දැන් ඒ ඊට වඩා මේ පස්ස පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි ඔය බව දකින්නකො. පච්චයා බවයි නිරෝධා බවයි කියනවනේ. ඒ පච්චුප්පන්න සම්බන්ධතාවේ උගත ඉච්ඡාභාව අඤ්ඤතා භාව කියන එක මේ පටිච්ච සමුප්පන්න භවමයි දකින්න තියෙන්නේ.
ඒ කියන්නේ ඔබට අදහස් කර ඇතන්නේ පත්තෙන් උපන් භව කියන කරුණේම මේ භවන් භව කියන එකකුත් තියෙනවා. නොහට ගන්න භව දකින තැනත් මේ භවක් අන් භවක් කියන භවස්ද අදහස් කරේ.
එන්න හට ගන්න බව තියෙන්නේ හට ගන්න භවෙයිමනේ. හට ගන්න බවයි නැස්ස ගන්න බවයි. හ්ම්. ඔක අර දේ නෙවෙයි.
පැහැදිලි මම ඒ අනුව විමසීම් කරනකොට ඉස්සලා බලන්න. තේරුම් ගන්න.
ඔක හැබැයි මං හැමතිස්සෙම කියන්නේ වචනේ තේරුම මේක කියලා දාගන්න එපා. මේ අදහසයි වැදගත් වෙන්නේ. නැත්නම් අපි අර වචනේ පාඩම් කරගෙන ඒක දාගන්නවා. වචනේ දන්නේ නැති වුණත් මෙතන දකින්න තියෙන්නේ පච්චුප්පන්න ස්වභාවය කියන එක තේරුම් ගන්නවා. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන මේ සත්‍යයෙන් උපන් බවයි අපි තේරුම් ගන්න තියෙන්නේ. පච්චුප්පන්න. හොඳට තියෙනවා රෙ දැන් විඥාණය දෙයක් කරලා ගන්න එක නෙමෙයි විඥාණය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පච්චුප්පන්න ධර්මතාවය පිළිබඳ. මහා තණ්හා සංකේ සූත්‍රයේ ඉවොත්තේ යර සාති භික්ෂුව අහන ඒ කියන්නේ සාති භික්ෂුවට අර මතයක් ඇති වුණානේ. විඥාණය තමයි මේ සැරිසරන්නේ, විඥාණය තමයි දුවන්නේ කියලා අන්න එහෙමයි තථාගත දේශනාව මට තේරුණේ කියලා සාති භික්ෂුව කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පච්චුප්පන්න විඥානයක් කරෙන්න අන්න විඥානයක් ගැන මම දේශනා කරලා තියනවාද කියලා. පච්චුප්පන්න විඥානයක් ඇරෙන්න අන්‍යාකාර විඥානයක් ගැන කොහෙවත් දේශනා කරලා තියනවාද? නෑ. ඒ අර පච්චුප්පන්න ස්වභාවය මගහැරුණොත් අපි අර දෘෂ්ටියකට වැටෙනවා. විඥානය ගැන වෙනම කතා කරන්න ගියොත් තමයි සන්දාවති සංසරති දුවනවා සැරිසරනවා කියන මතයකට එන්නේ. පච්චුප්පන්න ස්වභාවය තමයි තේරුම් ගන්න ඕන. එතකොට ඒ පටිච්ච සමුප්පාදේ එක එක අංග වෙන් කරන්න යන්න එපා. වෙන් කරන්න යන එකම වරදි. ඒ කියන්නේ පස්සේ මොකද්ද කියලා අහනකොටම වරද්දගෙන. හැබැයි අපිට මූලික මට්ටමේදී අර අදහසක් ගන්න පස්සේ කියන්නේ මේකයි තින්න සංගති පස්සෝ එහෙම කියලා විස්තර කරන්න වෙනවා. ඒ වුණාට මේ ධර්මතාවයේ දකිනකොට එහෙම වෙන් කරන්න බෑ. ඒකේ ප්‍රත්‍යයෙන් උපන් බවම තමයි කතා කරන්නේ. ඒකට මේ අවබෝධයට යනකොට අර පත්තියෙන් උපන් කියන එක අමතක කරන්න එපා. පටිච්ච සම්පන්න බව. ඔය හැම එකේම බලන්න කියන්නේ සංකතම් පටිච්ච සම්පන්නයි, තානිච්චයි, සංකතයි, පටිච්ච සම්පන්නයි, අවිද්‍යාව පත්තියෙන්. අන්න ওই ධර්මතාවනේ. ඒ ධර්මතාව ඇතිනම් විදිහට බලන්න. එතකොට ඔය ප්‍රශ්න ගොඩක් ඒවායි අඩුපාඩු පේනවා. ඔව්, තෙරුවන් සරණයි.
එවන් සන්නේ මේ එවන් සන්නේ රවි මහත්තයා මේ එතන අර පැහැදිලි කිරීම තුළ මේ ඔබතුමා අර්ථ දැක්කුවේ මෙතන රූප වේදනා සංඥා සංකාර විඥානය නොමැත විඳීමක් පමණක් ඇත කියන එකද?
දැන් රූප වේදනා කියනකොට විඳීමක්ද වේදනා ගතියක්ද?
වේදනා ගතියක්, වේදනා ගතිය. ඒ වේදනා පමණක් වෙනවා මෙතන පවතින්නේ පංචස්කන්ධය කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් නෙමෙයි පවතින්නේ වේදනාව කියන එක පමණක් පවතින්නේ.
නෑ නෑ, මේ කියන්නේ වේදනාවක් කියලා වෙන් කරන්න එපා කියලා.
ආ
වේදනා කියන්නේ සංකාර ගතියක්, සකස් වෙන ගතියක්. රූප කියන්නේ සංකාර ගතියක්, සකස් වෙන ගතියක්.
මෙහෙම
කියන්නේ සකස් වෙන ගතිය. ඔය සකස් වෙන ගතිය.
මෙහෙමයි.
හරි. ඒක ಜಾති පහට දාලා ඒ දේවල් කරලා ගන්න එපා.
නෑ.
ඒ පහේම සකස් වෙන ගතිය කියනකොට සකස් වෙන ගතිය නිකන් එක ස්වභාවයන්නේ. සංකාර ස්වභාවයනේ, සංස්කරණය වෙන ස්වභාවයනේ. අන්න ඒකේ තමයි මේ පටිච්ච සමුප්පන්න කියන එක
තියෙන්නේ.
හත ගන්න හැටි, නොහත ගන්න හැටි එතනෙදී
තියෙන්නේ.
හත ගන්න හැටි දකින්නවා කියනකොට අර ඒ සමුදේ නොහත ගන්න හැටි කියනකොට වය. ওই දෙකම වෙන් කරන්න
බැහැනේ.
එතකොට උදේ වය. ඒක දැන් මේ වචනේ දා ගන්නවට වඩා ඒ අදහස ගන්න. දැන් ඒ දෙකම කතා කරන්නේ අපි Nirodhe තුලද හට ගැනීම තුලද?
හට ගැනීම තුල නේද?
ගැනීම තුලනේ. ඒකට Nirodhe ඥානය තුල පේනවා අර දෙකම මේ බොරුවක්.
ඒක පටන් ගන්න නොපවතිනවා පේනවා.
ඔව්. මේ Nirodhe නොදන්න තාක්කල් නේද හට ගැනීම හට නොගැනීම කියන එක කතා කරන්න පුළුවන්.
දැන්
අර බල්ලගේ හට ගැනීම හෝ හට නොගැනීම හෝ කතා කරන්න පුළුවන් බල්ලා නිරෝධ ධර්මයන් උපහිටිත් ධර්මයක්. අන්න ඒක නොදන්න තාක් කල් නේද මේ නිරෝධේ. එතකොට නිරෝධේ ඥානය තුළ තමයි පේන්නේ අර හට ගැනීම නොහට ගැනීම කියන්නේ මොකක්ද කියන එක ඇත්තටම. නැත්තම් අපි ඒක අර දේකට දාගෙනමනේ කතා කරන්නේ. එකනේ රූපයේ හට ගැනීම හට නොගැනීම කියලා රූපයේ ලක්ෂණයක් කතා කරනවා මිස රූපය කියන එක නෙමෙයිනේ කතා කරන්නේ. තේරෙනවද එහෙම කිව්වොත්? රූපයේ හට ගන්න හැටි රූපයේ නොහට ගන්න හැටි කියන එකයි රූපය කියනකොට රූපය කියන ස්වභාවයෙන්ම ඒ කියන්නේ රූපය කියන්නේ දැන් දෙයක් නෙවෙයි. දැන් දේක ස්වභාවය කියන එකයි දෙය කියන එකයි කියන්නේ දෙය කියනකොට මෙතන අර දෙයකට දාන්න එපා ඔය සංකාර ගතිය. හරි. ඔකේ මේ වේදනාව කියන ඵලයට යන්න එපා. වේදනා කියන එකක් සකස් වෙන ගතිය. වේදනාවේ ලක්ෂණයක් නෙවෙයි. වේදනාව තියෙන ස්වභාවයෙන් සකස් වෙන ගතිය. රූපයක ලක්ෂණ නෙමෙයි මේ කතා කරන්නේ. රූපය රූපණය කියන ඒ රූපය කියන ගතියක් ඇතියෙන් කොහොමද? රූපය. ඒක හට ගන්න හැටි හට නොගන්න හැටි කියලා දෙකක් තියෙනවා.
සන්තය මං ඇවිල්ලා ගියා මතේ තෝ ඒ රූපයත් හටගන්නේ ඒ රූපාකාරයෙන් එන වේදනාවත් හටගන්න කියන තමයි වේදන. එහෙමද එතන හටගන්නේ කියනවා?
ඒ රූපයත්ද වේදනාවත්ද කියන එක නෙමෙයි මේ හටගන්න ගතිය කියන එක. හටගන්න ගතියේ රූපයත්වත් වේදනාවක්වත් නැහැ
නෑ නෑ.
අන්තරණය ඔක්කොම සංකාර. ඒ සංකරණය දෙක නැති වුණාම තමයි ඒවා වෙන් කරන්නේ. හැබැයි ඒක අපිට ප්‍රකට වුණ පැත්තෙන් තමයි බලන්නේ. රූපයක් ප්‍රකට වුණා නම් රූපය පැත්තෙන් බලන්න වෙනවා. වේදනාවක් ප්‍රකට වුණා නම් වේදනාව පැත්තෙන් බලන්න වෙනවා. සංඥා ප්‍රකට උඩා නම් ඒ සංඥාව පැත්තෙන් බලන්න වෙනවා. ඒ ඒ ප්‍රකට උනාට එතන නුවණ පිහිටන්නේ ඒක හැදුන හැටි ගැන. දැන් අපිට සීතල ප්‍රකට උනාට අපි බලන්න ඕන සීතල ගැන නෙමෙයි. සීතල සකස් උනේ මේ කය නිසානේ. බඩගින්න ගැන නෙමෙයි බලන්න ඕන බඩගින්න සකස් වීම මේ කය නිසා. තේරුණා. එතන කය කිව්වට ඒක ඊළඟට කය සානුපස්සනාව කරනකොට ඒක කය කියන්නේ තාපහු සකස්
වීමන්නේ.
දැන් අර පටිච්ච සම්පදාය දුකෙන් පටන් ගත්තට දුක කියන්නේ මොකද්ද කියනකොට ජාතිය අහුවෙනවා. ජාතිය කියන්නේ මොකද්ද කියනකොට භවය අහුවෙනවා. භවය කියන්නේ උපාදාන. එහමමම අවිද්‍යාව කියන එක අහුවෙනවා. අවිද්‍යාව ගැන නොදන්න කම. හැබැයි ඒ මොකදේ අහුවෙන එක එකක් වෙන් කරලා ගන්න බෑ. ඒ දෙයක් කරන්න බෑ. මොකද ඒ අනිත්‍ය ස්වභාව. අනිත්‍ය කියන්නේ අර නිරෝධ සබහව නූපදුණක් නේද මේ අපි පැවැත්මක් දීලා තියෙන්නේ. අනුත්පාද ස්වභාවයක් නේද පැවැත්මක් හැටියට අරන් තියෙනවා. ඒක වෙන් කරනකොටම ඒක දෙයක් කරලා අර අනිත්‍ය ස්වභාවයේ නැහැනවා. නිත්‍ය පැත්තෙන්ම කනව දෙනමනේ කතා කරන්න වෙන්නේ නිත්‍ය කරගෙනම කතා කරන්න
වෙන්නේ
ඒක වෙන් කරන්න වෙන් කරන්න බෑ ඒක වෙන් අපි වෙන් කරාට
එහෙමයි
හරි දැන් ගැටලු නැත්නම් අපි අවසන් කරමු.
එතනදී දැන් සර්කල් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා පස්සු පන්න විඥානයක් මිස වෙනම විඥානයක් මං කතා කරලා තියෙනවද කියන එක කියද්දි මට හිතුනේ කායානුපස්සනාව කියන එක හරියට වෙනවා නම් දැනීම මතයි දැනින්න දේකුයි දැනෙන තැනකුයි පැනෙව්වේ කියන එක හරියට එතන හරියට වෙනවා නම් මේ රූප හතර සතිපට්ඨානේ අනිත් හතරත් එකට වැඩෙනවා නේද එතකොට වෙනම චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා අපි හොයන්න යාමේ තේරුමක් නැහැ නේද අපි කල යුත්තේ කායානුපස්සනාව නේද එහෙනම් ඇයි බුදුහාමුදුරුව මේ චිත්තානුපස්සනාවක් වෙනම තැනෙව්වද එහෙම නැත්නම් සතර සතිපට්ඨානය බෙදා දැක්ුවා විතරයි අපි කායානුපස්සනාව හරියට කෙරෙනවා නම් ඒ හතරමත් එකට වැඩෙනවා මොකද දෙයක් කියන එක පැනවීමක් නොපැන වුණොත් රූපය පිහිටන්න බැයි නම් නාමය කියන එකත් පිහිටන්න බෑනේ ඒක එක අන්‍යමාන්‍ය ප්‍රත්‍ය ඒ කියන්නේ එක විකමනේ ඒ කියන්නේ දැනීම මත දැනින්න දෙයක්වත් දැනෙන තැනක්වත් දැනෙන්නේ නැත්නම් දෙයක් කිරීමෙන් මිදුනොත් බාහිර යමින් මිදුන කියන්නේ රූපේ මිදීම තුලම Nirodhe අධ්‍යක්කොත් නාමය තියෙනකත් පිහිටවන්න බෑ නේද වෙන වෙනම නෙමෙයි මේක එකතම නේද වගේ හිතුණා. එහෙම නේද සර්?
ඕක දැන් එක එක පරියායෙන් කෙනෙකුට අවබෝධ වෙන්න පුළුවන්. රූපේ මතයි නාමය, නාමය මතයි රූපේ අරබට මිටි දෙක වගේ. එකකින්තරව අනිත් එකට පවතින්න බෑ. හැබැයි දැන් අපි එළියේ රූපේ නෙමෙයි හිතේ රූපේ කිව්වොත් අපි ආයේ බටමිටිය තියාගන්නනේ හදන්නේ. ඒක අර එළියේ රූපේ නෙවෙයි හිතේ රූපය කියලා එකනින් නවතින්න බෑ. ඒක හිතේ රූපය කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එළියේ රූපය කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. මේ දෙකම රූපය. හරි. මේ දෙකම අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එතකොට අපි ඔය හිතේ රූපය හරි එළියේ රූපය හරි කියන එකට ගියේ මේ රුප්පණය කියන ස්වභාවය දැක්ක නැති හින්දා නේද? ඒ සකස් වෙන ගතිය දැක්ක නැති නිසා නේද? ඒකයි මේ සකස් වෙන ගතියම බැලුවා නම් ඔය රූපය පැත්තෙන් බලන්නේ නැතුව රූපය කියන එකත් හටගන්න විදිහක් තියෙනවනේ. ඔකයි. කියන්නේ හිතේද එළියේද කියන එකට වඩා ඒ දෙකෙන් බලන්න උනේ මේ රූපය කියන එකක් සකස් වෙන නිසා නේද? ඒ සකස් වෙන ගතිය තියෙන්නේ අන්න එතන තමයි අර මූල හේතුව වගේ. පැහැදිලිද මේ කියන දේ?
ඒකස දැන් මට ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ මේ දැන් හිතේ හොල්මන් කරන රූපයක් තියෙනවනේ ඒක බාහිරේ මොහොතකටවත් නිත්‍ය කරන්න බෑ ඒක සත්‍යයි නමුත් මේ මූල හේතුවම සකස් කිරීමක් කියන තැන කියන එක ඇත්තටම ලොකු වීර්යයක් නුවණක් දාලා මේම කරත් තාම හරියට නම් අහු වෙන්නේ නැහැ
ඒක තමයි
තවදුරටත් ඒක කිව්වොත් දැන් රළු මට්ටමේ ආයතන 6 ආයතන 5 ඇහිම නිකන් පේනවා දැන් අපි ඉස්සර හිතන් හිටියා පේන්න නම් ඇහ තියෙන්නම ඕන රූපයක් තියෙන්නම ඕන ඒ හින්දානේ පේන්නේ කියලා. නමුත් ඒක අනිත් පැත්ත ගැහුවා පේනවා කියන එක සත්‍යයි. පෙනීම මතයි අතනයි මෙතනයි ඇහැ රූපේ කියන එක පනව ගත්තේ ඒක සත්‍යයි. නමුත් මේ ඒ හොල්මන් කරන රූපේ තියෙන තැනදී අපි අහුවෙනවා ඉතකොට එතන නම් මට තේරෙන්නේ නැහැ පැහැදිලි මදි අර දෙක මට පුළුවන් යා පොඩි නුවණක් යදුනට මේක නම් මට තේරෙන්නේ නැහැ මේ සර්ට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද මේ ඇයි මේ මන ධම්ම මනෝඥාන ඒ කියන්නේ මනස පණවන්නේ නැතුව ධම්ම මන ධම්මයක් පණවන්නේ නැතුව තියෙන දැන ගැනීම මොකක්ද කියලා දැන් අපි ඉස්සර අහුව ප්‍රශ්නේ තමයි දැන් පෙනීම වෙන්න පුළුවන් ද ඇහැ රූපේ යෙදෙන්නේ නැතුව කියලා. ඒ ප්‍රශ්නේ නෙමෙයි දැන් අහන්නේ දැන ගැනීම විඤ්ඤාතය වෙන්න පුළුවන් ද මනසයි අරමුණ නැතුව කියලා. මේක මොකද ප්‍රශ්නයක් දැන් නැහිය යුතු නෑ කියලා හිතෙනවා. මේ
එතුමා සමය ඔතන මම හිතනවා මේ අපේ අනුමදස්ස ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ටික පොඩ්ඩක් මුලින්ද සබනේ කරා නම් ඔය ප්‍රශ්නෙට උත්තරයක් තියනවා කියලා. ඒ කියන්නේ ධර්මයමයි සිද්ධිය තමයි. ඔය ප්‍රශ්නේ කෙනෙකුට විග්‍රහ කරනවා මම හරි මෙහෙම කලියුත්තේ කියලා. හැබැයි ඒක මේ ධර්මයට සංගතලා කියනවා. ඒක නිසා අනුමදස්ස ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ටික මේ දවස්වලට උන්වහන්සේ බොහොම ගැඹුරු ධර්මයක් ඒක දේ මුලින් දේශනා කරපුවා වෙනින් අර්ථයෙන් උන්වහන්සේ ගැඹුරින් දේශනා කරනවා. එය ධර්මදේශනා තුල හොඳට පැහැදිලිව සඳහන් වෙනවා සූත්‍ර තුනදී. මම හිතනවා කෙනෙකුට ඒ අවස්ථාව පැහැදිලි කරන්න බැහැ කියලා මම හිතන්නේ. අපි බලමු රවි මහත්තයා කොහොමද උත්තර දෙන්නේ කියලා. ternary
ඔය ධර්මදේශනා පුළුවන් තරම් අහන්න. ඒක ඒක හොඳටම වටිනවා ධර්මදේශනා අහන එක. දැන් එහෙමකට ඒවා අහනකොට ගොඩනගෙන ප්‍රශ්නත් සාකච්ඡා කරන්න ඕන. ඒක වැඩිම හොඳයි උන්වහන්සේගෙන් අහන්න පුළුවන් නම් ප්‍රශ්න. මේ දැන් ඔය කියන ප්‍රශ්නේ මූලික හේතුව අපි දැන් එළියේ රූපය නෙවෙයි දැනගත්තේ හිතේ රූපය කියන තැනට ටිකක් එන්න පහසු වෙන්නේ. පහසුයි කියන්නේ දැන් මං කියන්නේ සද්දේ ඇහෙනකොට කවදාවත් එළිය රූපේ නෙමෙයිනේ දැනගත්තේ හිතේ හදන රූපේනේ සද්දෙට අදාළව. දැන් අර මොන කපුටා කෑ ගහනවා ඇහෙනවා. ඒතකොට ඇහෙන්නේ සද්දේ නිසා. කපුටා කියන එකක් පේන්නේ නැහැනේ. කපුටා කියන එක හිතේ හදලානි දැකලා තියෙන්නේ. ඒතකොට අපේ අර ලෝකෙට ඇවිත් බුද්ධට තමයි ඒ හිතේ හදපු එක එළියෙන් කියලා තියෙන්නේ. ඒක වැරදි කියලා තේරුම් ගන්න පහසුයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕක කියනකොට දැන් අපිට ආයතන දෙකක් අහුවෙලා තියෙනවනේ. අහන ආයතනෙයි හිතන ආයතනෙයි. ඒ කියන්නේ සෝත ආයතනෙයි මන ආයතනෙයි. දැන් ඔය ආයතන දෙකම අපිව මුලා කරනවනේ කියලා තව ධර්මතාවයක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ ආයතන දෙක විශ්වාස කරලා ඇහුණා හිතුවා. හිතුව බව නොදන්න හින්දා ඉලී රූපයක් බාරගත්තා. දැන් එහෙම කිව්වට අහන එකෙන් මිදුනේත් නැහැ හිතන එකෙන් මිදුනේත් නැහැ. එකයි ඔය හිතේ හොල්මන් කරන රූපේ තියෙන්නේ. එතකොට ඒ දෙකෙත් ඉක්මවා යන දැක්මක් තියෙනවා. අහනවා කියන එක ඇසීම කියන එකේ සද්දෙකුත් උපදින්න බෑ කනකුත් උපදින්න බෑ. ඇසීම කියන්නේ ක්‍රියාවක්. ඒ වගේ හිතනවා කියන එකෙත් පෙර අජ්ජත් බහිද්ද කියනකොට මන ධම්ම මනෝ විඥාන කියන්නේ සිටීමට අමතරව අපි චිත්තකුයි හිතන දේකුයි අනවගෙන තියෙනවා. සිතීම කියන එකේ සිතක්වත් සිතන දෙයක්වත් අදාළ නැහැ. ඒ කියන්නේ ඇසීම කියන එකේ කනත් සබ්දෙත් අදාළ නැහැ වගේ සිතීම කියන එකේ සිත කියන එකයි සිතන දෙයයි අදාළ නැහැ. සිතීමේ ක්‍රියාව. එතකොට ඇසීමේ ක්‍රියාව, දැකීමේ ක්‍රියාව, දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත, දැනීමේ ක්‍රියාව සිතීමේ ක්‍රියාව ඒ ගති හතරක් නේ එතන කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත. දැන් ඔකේ මූලිකව තේරුම් ගන්න ඔය මූලික දිට්ඨ සුත මුත විඤ්ඤාත වලට අමතරව අපි දැකපු දේ සිතපු දේ. නැත්නම් දැක්කේ මොකෙන්ද සිතුවේ මොකෙන්ද කියන දෙපැත්තක්නේ අල්ලගෙන තියෙන්නේ. දැන් ඔය ඒ දෙපැත්ත අහුවෙන්නේ මෙන්න මේ ඒ දැකීම සිතීම කියන ක්‍රියාවම නොදන්න කමට නේද? එතකොට ඒ දිට්ඨ සුත මුත විඤ්ඤාත දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ස්වභාව ටික ගත්තහම ඒ එතනමත් වැරද්දක් තියෙනවා. මොකද ඔය ස්වභාව හතරේ තමයි ඇත්තටම මම ඉන්නේ. දැන් අර අනික් කියපු දේවල් ටික මගේ දේවල්. දැන් දැකීම කියන එක මම කියලා ගත්තොත් දකින දේ මගේ දෙයක්. මම දැක්ක දෙයක්. ඇසීම කියන එක ගත්තහම අහපු දේ තමයි අපි සද්දේ කියලා දාන්නේ. සද්දේ කියන්නේ මම නෙමෙයි. මට ලැබුණ දෙයක්. කන කියන්නේ මම නෙවෙයි මට ලැබුණ දෙයක්. ඒකට අපි මේ මම කියන ස්වභාවය තේරුම් ගන්න ඕන. ඔය ඇස්සීම, දැකීම, සිතීම, දැන ගැනීම. ඒ කියන්නේ දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම. කියන හතරමයි මම වෙලා තියෙන්නේ. අනිත්‍යක මම මට හම්බ වෙන දේවල් වගේනේ. මගේ දේවල් හරි මට හම්බ වුණ දේවල් හරි. දැන් මේ මම අඳුර ගන්න ඕන. මම කියන ඒ සක්කාය දිට්ඨිය තියෙන්නේ ඔන්න ඔය මූලික ක්‍රියා හතරෙම නේද? දිට්ඨ සුත මුත විඤ්ඤාත. එහෙනම් අපි ඔය මම දැක්කහම දැන් මගේ දේවල් නැති කරන්න ගියාට මම මගේ දේවල් ටික ඔක්කොම අයින් වුණත් මම ඉන්නවනේ. මට තියෙන දේවල් ඔක්කොම අයින් කළත් අයි කරපු මම ඉන්නවනේ. ඒක අපි බලන්න ඕන මේ මම කියන එක හටගත්තේ කොහොමද? මම කියන එකේ තමයි දැන් ඔන්න වර කියපු රූපන ස්වභාවය. කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඔන්න ඔය ක්‍රියා හතරේ යෙදෙන. ඒ ක්‍රියා හතරමයි ඉන්නේ. එහෙනම් අපි අර දැන් අර මගේ දේවල් වල බලපු එක දැන් මම පැත්තට හරවන්න වෙනවා නේද? එතකොට තේරුම් ගන්න දැන් මනසේ තියෙනවා එළිය නෑ කිව්වට බෑ. දැන් මනස කියන එකත් හිත කියන එකත් අපි හදාගත්තු එකක් නෙමෙයි. එහෙනම් මේ ditta sutamuta viññāta බව නොදන්න කමට ඒක ඇත්ත ඇති හැටි නොදන්න කමට හදපු දේවල් ටිකක තමයි අපි බලලා තියෙන්නේ. මේ මේ බලන තැන වෙනස් කරන්න වෙනවා. දැන් බලන්න වෙන්නේ හදපු දේවල් ගැන නෙවෙයි හදන කෙනා ගැනමනේ. හදන කෙනා කියන්නේ ඔන්න ඔය ditta sutamuta viññāta හතර. පැහැදිලිද?
අනේ සර් මේ සර් එහෙම විස්තර කරලා දුන්න එක ලොකු හයියක්. සර් එහෙම කියද්දි ඒ වැරද්දක් තියෙනවා කියන හොඳටම තේරෙනවා. නමුත් අර මේක ඒ කියන්නේ මට අත්දැකීමක් වෙලා නැහැ. ඇහිම මත මම දැඩිව ඇහිම මත මඤ්ඤණා කරලා යතනින් මඤ්ඤණා කිරීමක් තියෙනවා. දැන් ඒ කියන්නේ දැකීම කියද්දිම මම හටගෙන තේද්දිම තේනීම මඤ්ඤණා කරද්දිම මම හටගෙන ඒ සර් කියන විග්‍රහය හරියටම හරි මට තේරෙනවා. නමුත් මෙතන මගේ මට අත්දැකීමක් වෙලා නැහැ. මට ලොකු වීර්යයක් ධෛර්යයක් ආවා. මම තවදුරටත් කායානුපස්සනාව ප්‍රායෝගික වඩන එක කලින් තුමයි ඒ කියන්න ලොකු වීර්යයක් ධෛර්යයක් ආවා. අනේක අප්‍රමාණ වාරයක් වලට පිංසිද්ධ වෙනවා මේ ධර්මයේ මේ ආකාරයෙන් පැහැදිලි කරලා දුන්නට අනන්ත අප්‍රමාණ වාරයක් පිංසිද්ධ
වෙනවා. ඔව්. ඔතන ඉතින් අපිට අර පේන තැනන් නෙමෙයි ඒක දකින්න දැනගන්න වෙන්න ඕන තැන. ඒ කියන්නේ ඒක දැක්මක් වෙන්න ඕන. දැක්ම වුණාම ඊළඟට කරන්නේ අර පරණ ටිකම වෙන්න පුළුවන්. එහෙනම්ට දැන් අර දැක්ම තියෙන්නේ මූලික තැනට. මෙන්න මෙතනයි වැරද්ද කියන තැනට. ඒ කියන්නේ අපි දැන් අර ඉස්සෙල්ලා කියපු අර දැන් අපිට බඩගින්න රස්නේ සීතල වෙන්න පුළුවන් තාමත් බලන්නේ. එහෙනම්ට අපේ අර කියනවා මූලික දැක්මක් මෙන්න මේ මේ මුලමනේ මේ වැරද්ද තියෙන්නේ කියන එක දැනගෙන. එහෙනම් අර දැන් ඔතනින් කියන්නේ මං අර කලින් කරපු භාවනාව නවත්තන්න එපා. එතන අවබෝධෙත් එක්ක ඒක ඒ දකින විදිහ වෙනස් වෙනවා. දැන් මූලික කෙනා ලෝකේ පැත්තෙන් ඕකට විසඳුම් හොයන්න ගියාට දැන් ඕක දැක්කහම විසඳුම් හෙවෙන්නේ ලෝකෙන් එතර වෙන පැත්තෙන්. ලෝකෙට අයිති විදිහ විසඳුම් නෙමෙයි අපේ ප්‍රශ්නෙට ගන්න. අන්න ඒ වගේ වෙනසක් වෙනවා ඒ දැක්ම තුල. ඒ දැක්ම ඇති කරගන්න පුළුවන් තරම් මේ මේ ධර්මදේශනා සාකච්ඡා ඒ බණ අහන්න පුරුදු වෙන්න. ඉතින් ඒ ආනෝමර ශ්‍රී සායන් වහන්සේ ඒවා හොඳට විස්තර කරනවා මේ ඒවා පුළුවන් තරම් අහන තරමට හොඳයි. සර්වන් සරණයි.